අද මැදින්පුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහනේ පොහෝ දින වැඩසටහනේ දායකත්වයේ දක්වමින් පින්තුන්ගේ දහවල් දාන දායකත්වයන් ආදිය ගිලම්පස දායකත්වයන් ආදිය ඒ වගේම විදුලි බිල් ආදියට දායකත්වයන් දක්වමින් කටයුතු කරනු ලබන්නේ එංගලන්තයේ බොහෝ කාලයක් නිරන්තරයෙන් වාසය කරන මේ දවස්වල ලංකාවට පැමිණිලා කටයුතු කරන බොහෝ බණ භාවනාවන්වලට ගවේෂණාත්මකව ශ්‍රී ලංකාවෙත් ඒ වගේම ඒ විදේශ රටවල්වලත් භාවනා මධ්‍යස්ථානවලට සහභාගී වෙමින් මේ භාවනා කටයුතු දියුණු කරගනිමින් ඒ කටයුතු කරන ගයා ඒ මහත්මිය විසින් ඒ වගේම තමන්ගේ කල්යාණ මිත්‍ර හිත මිත්‍රාදී සීල දෙනාගේම සහයෝගය සහ අනුග්‍රහය තුලින් තමයි සිහිපත් කරනවා අද දායකත්වය. හිපින්නතුන්ගේ අරමුණු බවට පත් වෙලා තියෙන්නේ ප්‍රථම වශයෙන්ම සද්ධර්ම මාර්ගය නිවැරදි අන්දමින් අපට පෙන්වා දෙන කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය ඇති කරන්නට සෙත් ප්‍රාර්ථනා කිරීම. ඊළඟට තියෙන ආශිර්වාදයේ ප්‍රාර්ථනාව තමයි අපේ හිත මිත්‍රයෙක් බවට පත් වෙන ඒස් බාලසූරිය මහතා. එතුමාගේ දේශනාවන් වලට මම හිතන්නේ බොහොම උනන්දුවෙන් ශ්‍රවණය කරනවා ඇති. එතුමන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න අපිත් එතුමන්ට විශේෂයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. එතුමන් ලංකාවේ හිටපු ඉතාම වැදගත් ග්‍රන්ථ කතුවරයෙක්, ග්‍රන්ථ 100කට වඩා එළි දක්වපු කෙනෙක්, ඒ වගේම විදුහල්පතිවරයෙක් හැටියටත්, කතිකාචාර්යවරයෙක් හැටියටත්, ඒ වගේම ගුරු උපදේශකවරයෙක් හැටියටත්, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් හැටියටත්, ඒ ආදී තව බොහෝ සේවාවන් වලින් රටට සේවය කරන ලද, ඒ වගේම අන්තර්ජාලයේ සේවා ඔස්සේ ඒස් බාලසූරිය කියලා එතුමාගේ අන්තර්ජාල YouTube සේවාවක් තියෙනවා. ඒකෙන් දේශනා තව 100,000 ගාණක් ශ්‍රවණය කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් එතුමන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා දීර්ඝායු සම්පත් සැලසේවා කියලා. ඒ වගේම අප සෑම සියලු දෙනාටමත්, එම පවුල්වල සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය ලැබෙන්නට සද්ධර්ම අවබෝධය මේ භවයේදීම අදාදම ළඟ ළඟම අවබෝධ වන්නට මේ දහම් කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම දම් සභා මණ්ඩපයේ සිටින්නා වූ සෑම සියලු දෙනාටත් සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දිනාටමත් මේ දහම් කුසලයේ හේතුවෙන් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සද්ධර්ම අවබෝධයත් සැලසේවා සැලසේවා කියන අදහසින් යුක්තව අද එංගලන්තයේ සිට පැමිණ මෙහි දායකත්වයේ දක්වන්නේ ගයා පින්වත් මහත්මිය. එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. එතුමියටත් සද්ධර්ම අවබෝධයෙන් සැනසීමට මේ කුසල් පාරමී බලයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. හොඳයි සාදු. 2024 වසරේ 3 වෙනි මාසේ 24 වෙනිදා මැදින්පුර පසළොස්වක පොහෝ දවසේ භාවනා වැඩසටහන අපේ නම් සභා මණ්ඩපයේ පැමිණිලා ඉන්න කාරුණික පින්තුනි, අපි මුලින්ම අපේ සිත් පහන් කරගන්න සුළු මොහොතක් ආනාපාන සති භාවනාවේ මුලින්ම යෙදී සිටිමු. තමගේ ශරීරය සැහැල්ලු කරගන්න, තමගේ කකුල් දෙක පොළොවට ස්පර්ශ වන විදියට කෙලින් තබා ගන්න. තමගේ ඇඟිලි තුඩු වන්දනා කරන ආකාරයෙන් එකිනෙක ගැටෙන ආකාරයට තබා ගන්න. සුළු මොහොතක් ස්වභාවික හුස්ම රැල්ලෙහි යෙදෙන්න. හුස්ම රැල්ලෙහි වෙනසක් කරන්නේ නැතුව ඒ හුස්ම රැල්ල ආස්වාස ප්‍රාස්වාස වෙනවා, ඉහළට ගන්නවා, පහළට හෙලනවා. ඒ දෙස හොඳ සිහියෙන්, හොඳ සමාධියෙන් සංසුන්ව සැහැල්ලුවෙන් බලාගෙන ඉන්න. හොඳයි, සාදු සාදු සාදු. විශේෂයෙන් අපි හැම දෙනාටම මේ ධර්මය සාකච්ඡා කරන්න ඒ දම් සභා මණ්ඩපය තනි වියදමින්ම කිසි කෙනෙක්ගෙන් මුකුත් වැලියටයක්වත් එකතු කරගන්න නැතුව තම වියදමින්ම මඩත් ලයිට් බිල් වතුර බිල් ගෙවලා හදලා පූජා කළා. චන්දන තිසේරා මැතිතුමා, ශාමලි තිසේරා මැතිණිය. ඉතින් ඇත්තන්ගේ අරමුණු බවට පත් උනේ දෙපාර්ශවයේම දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ දෙමව්පියන්ට සසර කොතනක සිටියත් පින් අයිති වෙන්න, ආශිර්වාදයක් වෙන්න, සැපයෙන් සැපයටපත් වෙන්න මේ අපේ ධර්ම සාකච්ඡාව දහම් සුව විඳීම හේතු වාසනා වේවා කියලා අපි ආරම්භයේ මතක් කරනවා. ඇතන්ට නුවරඑළි පැත්තෙන් ලොකු හෝටලයක් ගහන්න බැරුව තිබුණේ නෑනේ. අපිට පන්සලක් හදලා දුන්නේ ධර්ම සාකච්ඡා කරන්නනේ. මේ සල්ලි වලින් කරන්න තිබුණ ආදායම් ලැබෙන්න. ඒ නිසා ඒක ලොකු සාසනික දිරියක්, ශක්තියක් අපි හැම දිනාටම. ඒ වෙනුවෙන් අපි ප්‍රකාශ කළත් නැතත් අපි ඇවිදින අඩියක් පාසා, පෑගෙන ටයිල් කැටයක් පාසාම අපි බොහෝම හෘදයාංගම තුන්වගේ ආශිර්වාදය පින් අනුමෝදනාව සිද්ධ කරනවා. ඒ කරන උතුම් යහපත් කටයුතු මට විතරක් නෙමේ අපේ ඒ විහාරස්ථානවලට, ඒ වගේම මේ මුරේ ධම්මවාසනායක හාමුදුරුවන්ට, ඒ වගේ බොහෝ තැන්වලට එතුමන්ලා බොහෝ සේවාවන් සිද්ධ කරලා තියෙනවා. ධර්මශාලා හදලා දීලා තියෙනවා, පන්සල් හදලා දීලා තියෙනවා. ධර්මය පිළිබඳව පින්නතුනි අපි කතා කරනකොට
අද පුළුවන් උපරිමයෙන් ශක්තියෙන් මම උත්සාහ කරනවා මට අවබෝධයේ තියෙන දේ මම ඒකට කියන්නේ සත්‍ය අවබෝධය කියලා. සත්‍ය අවබෝධය කියලා වෙන මොකුත් මේ දවස්වල කියන්න බෑ. ඒ ඇරෙන්න දෙන්නනේ සත්‍ය අවබෝධය. ඒ සත්‍ය අවබෝධය කියන එක මම දේශනා කරනවා. පින්නතුන්නු තමන්ගේ උපරිම ශක්තියෙන් ඒ කියන හැම දෙයක්ම හොඳට නුවණින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒක තමයි භාවනාව. එහෙම නැතුව දේශනාව අවසානයේ හාමුදුරු මොනවා හරි භාවනාවක් දෙයි ඒක මං කරනවා කියලා හිතාගෙන ඉන්න එපා. තේරුණානේ? කාරණයක් දේශනා කරනකොට ඒ කාරණේ හොඳට අවබෝධ කරගන්න එක තමයි භාවනාව. කාරණයක් දේශනා කරනකොට හොඳ සිහිනුවණින් ඒක අහන එක තමයි භාවනාව. මොකද්ද ඒකට කියන්නේ? විපස්සනා භාවනාව. ටිකක් සෙම්ම අමාරුවක් තියෙනවා. කැස හැම්බිරිසා වගේ ඉවි හැම එකකටම සෝරි කියන්න බෑ. ඔක්කොටම සෝරි කියලා කියන්න එකපාර. ඒ නිසා ඒක හොඳ නුවණින් අහගෙන ඉන්න ඕන. හොඳයි. මම පළවෙනි ප්‍රශ්නයක් අහන්න කැමතියි වෙනතුන්ගෙන්. හොඳට නුවණින් කල්පනා කරලා ඒක උත්තරයක් දෙන්න ඕන. සත්‍ය අවබෝධ වූ අයට එහෙම නැත්තම් අපි ගමු රහතන් වහන්සේ කියන වචනේ ගමු. රහතන් වහන්සේලාට ආසා නැති බව තිබෙනවාද නැද්ද? තියෙනවද නැද්ද? මොකද්ද මං අහන ප්‍රශ්නේ? ආසා නැති බව. ආසා නොකරන බව. රහතන් වහන්සේලාට ආසා නැති බව තියෙනවද නැද්ද? දැන් ඔයත් කියන්නේ මම මේකට ආස නැහැ. ආස නැති දේවල් තියෙනවනේ නේ? එහෙමනේ අපි අඳුනගන්නේ ආසා නැති බව කියන එක. ඔබ ෆීල් කරන්නේ එහෙම නැත්තම් සෙන්ස් වෙන්නේ කොහොමද? අර අපි මම මේකට ආස නැහැ. මම මෙයාට ආස නැහැ. මං ඒ කෙනාට ආස නැහැ. ආන්න ඒක වගේ. ආසා නැති බව තියෙනවද නැද්ද? ඒකට උත්තරයක් ඕන. මං අහුවේ ප්‍රශ්නයක්. නැහ හැමෝම උත්තරයක් දෙන්න බලන්න. හැමෝමත් උත්තරයක් දෙන්න ඕන. තව කෙනෙක්ගේ උත්තරයට අහුන්කම් දෙන්න එපා. සාමූහික උත්තර හොයන්න එපා. පෞද්ගලික උත්තර හොයන්න ඕන. තව කෙනෙක්ගේ උත්තරයක අපි එල්ලුනොත් ඒ උත්තරේ අපේ නෙමෙයි. ඒ උත්තරේ අයිතිකාරයගෙමයි. ඒ නිසා අපි තුලින්ම උත්තර මතුවුනොත් තමයි ඒ උත්තරේ අපේ උත්තරයක් වෙන්නේ. හරිනේ? දැන් ඒක පිළිපදින්න ඕන හැමෝම. නැත්තම් ඔබේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. ඔබ අනුම් බයිසිකල් පදිනවා බලන් ඉඳලා ගෙදර යන කෙනෙක්. තේරුණානේ? හරි. දැන් උත්තරයක් ඕන හැමෝම. මොකද්ද? ආසා නැති බව තිබෙනවාද? අපිට ප්‍රවීණයන්ට වඩා හොඳයි ආධුනිකයන් උත්තර දෙන එක. දැන් ප්‍රවීණයෝ ටිකක් ඉන්නෝනේ. ප්‍රවීණයෝන්ගේ පස්සෙන් එල්ලෙන ඊළඟට ආධුනිකයෝ. ටිකක් අලුතෙන් ආපු අය හරි. අලුත් මූණු හරි උත්තරයක් දෙන්න. ආසා නැති බව තියෙනවද නැද්ද? තියෙනවා නේ? එහෙම හිතනවා නේ? එහෙම හිතනවා. ආසා නැති බව තියෙනවා. ඒ කියන්නේ උනාසෙලා මොකටවත් ආස කරන්නේ නැහැ. ඒ අපිට හිතෙන විදිය. ඒ අපි දකින විදිය. ආසා නැති බව. ඊළඟට අහන්න ඕන ඇයි රහතන් වහන්සේලා ආස නැත්තේ? නැයි ළඟට උත්තරය දෙන්න ඕන. ඇයි ආස නැත්තේ? උන්වහන්සේලා කිසි දෙයකට ආස නැත්තේ ඇයි? ඈ සියලු ක්ලේශයන් දුරු කරලා නෑ. තව තව හේතු කියන්න බලන්න, මොනවා හරි හේතු කියන්න බලන්න. ආස නැති හේතුව මේකයි. ආසා නැති බව තියෙනවද කියලා විතරයි මම අහන්නේ. එච්චරයි අහන්නේ. ඒ රාමු ඇතුලේ උත්තර දෙන්න. ඇයි ආස කරන්නේ නැත්තේ? ආසා නැති බව. ඔකෝ ඇත්තන්ගේ ඔළුවේ තියෙන පටලැවිල්ලක් මේ ලියා ගන්න මේ කියලා දෙන්නේ. මගේ මට මේකට උත්තරයක් ඕනේ නැහැ. ඔබ තුලින් මේක මතුවෙන්න ඕන. ඔකේ. ඔය මහත්මයාගේ උත්තරේ ඒක. ඒ අනිත් අය ඇත්තන්ගේ උත්තරේ. එතුමගේ උත්තරේ දෙයක් නෑ. තව හැමෝම දෙන්න උත්තරයක්. එතකොට ඔය ඔබේ ප්‍රඥා මහිමේ, ඔබේ අවබෝධය, ඔබේ ඒකට තියෙන උත්තරේ අපිට දැනගන්න පුළුවන්. අපේ මහත්මයා රහතන් වහන්සේට මම අහන්නේ, රහතන් වහන්සේට ආසා නැති බව තියෙනවද නැද්ද කියලා. ඊට පස්සේ අතරමං වෙලාද, එහෙම නැත්නම් උත්තරේ ගැඹුරු වැඩිද සරල වැඩිද තේරෙන්නේ නැද්ද කියන බලන්නේ. ඔය පිටිපස්සේ අම්මත් කියන්නේ, ඔ ආසා නැති බව තියනවාද? මම මේකට ආස නැහැ, මම මේකට ආස නැහැ, ආපෝ මම මේකට ආස නැහැ. අන්නේ වගේ අපේ ඒ වගේ ආසාව නැති බව තියනවාද? හා ඔව් අන්න හරි. දුටුව පමණයි. බොහොම හොඳයි. හරි, දැන් ඉතින් මම විග්‍රහ කරලා දෙන්නම්කො ටිකක් තේරුම් ගතනේ. මේ ආසා නැති බව ඇයි අපි ආසා නැති වෙන්නේ? හෑ, දැන් ඔබ යමකට ආස නැහැ කියන මාතේ මං අහනවා, ඇයි ඔබ ආස නැත්තේ ඒකට? මම අර පළතුරට මං ආහසයි නැස, මං ඒ පළතුරට ආස නැහැ. එතකොට මොනවා හරි හේතුවක් කියන්න වෙනවනේ. හා පෝ දවසක් කාලා මගේ ඇඟේ පළු මතු වුණා. ඈ, මට දවසක් කාලා බඩේ අජීර්ණයක් ඇති වුණා. මොකක් හරි එකක් කියන පළතුරක් අපි සාම්පල්යක් ගමු නේද? ඒ වගේ ගනු. ආසා නැති බව හේතුවක් කරන මිනිස්සෙකුට උනත් එයාට බඩ ආස නැහැ. එයා හරි බොරුකාරයා. ඒ නිසා මං ආස නැහැ. නේද? ආසා නැති බව. ඊළඟට මං ඇහුවේ රහතන් වහන්සේට මේ ලක්ෂණේ තියෙනවද කියලා. දැන් පස්සේ දේරුණාද? හදන වාසියක තියෙන ආසා නැති බවනේ නේ, මේ ලක්ෂණේ තියෙනවද කියලා ඇහුවේ. ඒක හරිය ගැඹුරු කාරණයක්. හැබැයි මේක නුවණින් තෝරගන්න. මොකද උත්තරේ? ආ, එහෙම ආසා නැති බවල් තිබුණා නම් එතන තියෙන්නේ මොකද්ද? ගැටීම. ආසා නැtei කියන්නේ මොකද්ද? ගැටීම තියෙනවා. හරිනේ? එහෙමනම් උත්තරේ බවට පත් වෙනවා. සත්‍ය අවබෝධ වූ අයට ආසා නැති බව කියලා එකක් නැහැ. ආසා නැති බව කියලා එකක් නැහැ. පින්නතුන් අහලක් තිනවා එක්තරා රහතන් වහන්සේ කෙනෙක් පින්නපාතයදී ලාදුරු රෝගියෙක් ඒ කාලෙත් ඉඳලා දින ලාදුරු රෝගී මේ පසු කාලේ ඉන්න බෙහෙත් හොයාගත්තේ ලාදුරු රෝගී දානේ මෙහෙම බෙදෙනකොට ඇහිල්ලන් ගැලවිලා පාත්‍රෙට වැටුණා. ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දානේ බෙදුවේ ඇඟිල්ල ගැලවිලා පාත්‍රයට වැටුණා සද්ද නැතුව ගියා. ඇඟිල්ල දීලා යන්නේ මේ ඔයාගේ ඇඟිල්ලක් වැටුණා මේක තියාගන්න කියලා. ඉතින් වැඩකුත් නැහැ හයි කරගන්නත් බෑනේ. ආදනන්සියුම් ගිහිල්ලා ඇඟිල්ල පැත්තකින් තියලා දාන වෙලඳුව කියලා නදාන්න එනවා. ආසා නැති බව ඒ වුණාට අජීර්ණයක් ඇති වෙන දේවල් ශරීරයට අපත්‍තිකර දේවල් වළඳන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ඒව ඇවතක් හැටියට සලකුවා. ඒ වළඳන්න එපා කියලාත් කිව්වා. අපිරිසුදුයි කියලා තේරුනොත්, විසු බීජයි කියලා තේරුනොත්, අජීර්ණ වෙන්නයි පුළුවන් කියලා තේරුනොත් වළඳන්න එපා කියලාත් ධර්මයේ තියෙනවා. හරි. එහෙමනම් උන්වහන්සේලාට ආසා ඇති බවක් නැහැ, ආසා නැති බවක් නැහැ. හරිද උත්තරේ? වැරදිද? මට ඕන නැත්තංගෙන් ඒ උත්තරේ ඔබ ඇත්තෝ හිතන විදිහට ආසා ඇති බවක් නැහැ, ආසා නැති බවක් නැහැ. එතකොට හිත මොකද්ද වෙලා තියෙන්නේ? ආන නිරෝධයටපත් වෙලා. තේරුණා නේද? සියලු සංස්කාරකයන්ගෙන් නිරෝධයටපත් වෙලා. බලන්න අන්නේ හිත නේද ඔබ ඇති කරගන්න ඕන. ආසා ඇති දේවල් තියාගන්නත් එපා, ආසල් නැති දේවල් තියන්න එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ලස්සන මනහර කුටියක වැඩ ඉන්න ලැබුණත් ඒකේ ආසා ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේට අතු පැලක ඔය මේ හරකුන් ඉන්න ගාලක වලන් හදන ඒ වලන් පිලක වගේ තැන්වලත් උන්වහන්සේ වැඩ හිටිය කියලා තියෙන තැන්වලදී ඒ තැන්වලදී ආසා නැති බවක් තිබුණෙත් නැහැ. එහෙනම් ආසා නැති බව ඇති වෙන්න ඕන තැනදී ආසා නැති බවක් නැහැ. ආසා ඇති වෙන්න ඕන තැන්වලදී ආසා ඇති බවක් නැහැ. ඒ නිසා උන්වහන්සේ බොහෝම ලස්සන මනහර වේණුවනාරාමේ වෙන්න පුළුවන්, ජේතවනාරාමේ වෙන්න පුළුවන්, පූර්වආරාමේ වෙන්න පුළුවන් මනහර මනස්කාන්ත ආරාමවල වැඩ හිටියා. සිටුවරුන්ගේ හැටියට, සංස්කෘතියේ හැටියට, රජයේ හැටියට, ධන සම්පත්වල තියෙන හැටියට, ඒගොල්ලන්ගේ තියෙන උපරිමයෙන් ඇඳ ඇතිරිලි පාපිසි යොදලා තිබුණා. ඔය ජේත කුමාරයා පාපිස්සක් ගෙනාව කියනවනේ. කිව්වලු මේ ඔබ කැමති තැනකට ඕක දාගන්නකෝ කියලා. ජේත කුමාරයා ගෙනාව පාපිස්ස බාලයිලු අර දාලා තිබුණු හැම පාපිස්සකටම වඩානේ. අහලා දෙනවනේ කතාව. අහලා නැද්ද ඒක? ආන්න ජේතු කුමාරේ හරි ලෝභකාරයනේ නේද? ඔක දීලා කොහොමරි හදලා පූජ කරන දවසේ පාපිස්සකුත් අරන් ආවා. ඉතින් නමත් එයාගේ දාන්න කියපු නිසායි ඉතින් කැමැති තැනක දාගන්න කිව්වා. පින්නතුන් කියන්නේ ඒක දාන්න තැනක් නැතුව ගිහිල්ලා අවසානයේ වික්ෂූන් වහන්සේලා පය හෝදන තැන පය හෝදලා පීඩා ගන්න දෙම්බලු. ඉස්සෙල්ලම ගියේ බුද්ධාසනේ ළඟ තැනට දාන්න පුළුවන්ද මේ අපෝ බෑ එතන ගොඩාක් වටින එකක් දාලා. මේක කිට්ටු කරන්නවත් බෑ. මේ ගෙන අපේක කිට්ටු කරන්නවත් බෑ. ඉතින් අර තියෙන එක නරක වෙන්න එපායි. Taman එක හොඳ වෙන්න දාන්න. එහෙම බෑ. දැන් බලන්න ඒක හැම තැනම බැලුව ගිහිල්ලා දානශාලාවට ඇතුල් වෙන තැන බැලුව, ධර්මශාලාවට ඇතුල් වෙන බැලුවා, මේ මේ කිචන් එකට ඇතුල් වෙන තැනත් බැලුවා. ඊට වැඩිය හොඳ එකක් තියෙනවා ගිහිල්ලා අතන පය තෙමුණාම පිහිද ගන්න කියලා දැම්මා පින්නතුන. එහෙනම් දැන් මේ ආසා නැති බව ඉතින් පිටින් බලපු කෙනෙකුට හිතෙනවා මේ ආසාව ඈ මෙච්චරේම මොකටද මේ කන නැතුව මැරෙන රටේ කියලා නේ. ඒ බුදු කෙනෙකුට ලැබෙන්න ඕන ගෞරවය, ඒ බුදු කෙනෙකුට ලැබෙන්න ඕන සැලකිල්ල නේ. ඒ බුදු කෙනෙකුට ලැබෙන්න ඕන දේවල්. ඉතින් එහෙනම් ආසා නැති බවක් නැහැ, ආසා ඇති බවක් නැහැ. ඒක සම්මුතියක් විතරයි. ඒ සම්මුතියේ අගය උන්වහන්සේලාගේ මනස ඥානය හදන්නේ නෑ කියන එක තේරුම් කරගන්න. දැන් අපි හිතනවා එහෙමනම් අඩු මේව දාගෙන ඉන්න තිබ්බනේ කියලා. ඉතින් ඇයි අඩු මේක දාන්නේ? ඒත් අගයන්නේ. අපි අඩුවට ඉන්න ඕන, ප්‍රාථමිකව ඉන්න ඕන. ඈ බිමම වාඩි වෙන්න ඕන. අඩි දෙකට වැඩි උඩින් වාඩි වෙන්න හොඳ නෑ. ඈ ඒවම් පින්නතුනේ ඒව දෘෂ්ටි. තව සමහර ආගම් වල ඉන්නවා මේ පාත්‍රය පාවිච්චි කරන්නේ මේ අත් දෙකට කෑම දුන්නම් ඒක තමයි කටේ දාගන්න. නිගන්ට ආගම් එහෙම නේ මහතේ. මේ අත් දෙකට මේ දාන්නේ ඒවම කනවා. අතින් තමයි පින්න පාත යන්නේ. අත් දෙකට දුන්නා මේ වෙලම කනවා. ඒව දෘෂ්ටි නේද? ඒව දෘෂ්ටි. ඇඳුම්ගල දෘෂ්ටි නේ. බලන්න මේ චීවර ප්‍රතිවේක්ෂාවේ තියෙන විද්‍යාත්මක දේ. ඇඳුම් මොකටද අපි අඳින්නේ කියලා නේ? සීතලෙන් නිදෙන්න, හුස්තයෙන් මිදෙන්න, ඒ වගේම මදුරුවන්ගෙන්, මැස්සු මැසි මදුරුවන්ගෙන් ආදී මිදෙන්න කියන විද්‍යාත්මක න්‍යාය. ඇත්තටම අපි ඇඳුම් අඳින්නේ ඒකටද නේද? ඒ වගේම වැසිය යුතු තැන් වැසෙන්න කියලා අවසානයේ සටහන් කරනවා. පැහැදිලි නේ? එහෙමනම් දුස්සිනේ. එහෙමනම් ඒ සම්මුති ක්‍රියාවලියේ වැඩ ඉන්න. නමුත් ආසා ඇතේ කියන්නත් බෑ, ආසා නැති කියන්නත් බෑ. ආසා ඇති ස්වභාවයකුත් නෑ, ආසා නැති ස්වභාවයකුත් නෑ. එහෙනම් රහතුන්ට තියෙන්නේ නිරෝධ සහගත මනසක්. දැන් ඔබටත් මේ ලක්ෂණ ඇති වෙලා ඔබත් මනස නිරෝධ සහගත වෙන්න ඕන, ඔබත් ඥානෙ නිරෝධ සහගත වෙන්න. හරිද? ඒක නේද වෙන්න ඕන. එන්න අපි මහත් මේ ඉස්සරහට එන්න, මෙතෙන්ට එන්න. ඔව්. හොඳයි, අපි බාලසූරි මහත්තයාත් ආවා. එතුමා හොඳයි. ඒකනේ හොඳයි. එතුමාගේ සම්ප්‍රාප්ත වීමත් අපි බොහොම අගය කරනවා. නිකන් ආවා කියන්න හොඳ නැහැ, සම්ප්‍රාප්ත වුණා කියලා කියන්න ඕන. හොඳයි. නෑ හරි. ඉතින් අපි සාකච්ඡා කරමින් සිටි රහතන් වහන්සේට ආසා ඇති බව තියෙනවද, ආසා නැති බව තියෙනවද කියන කාරණේත් එක්ක. එතකොට මේ ඇත්තන්ගේ මේ සාකච්ඡාව තුළදී ආසා නැති බව කියන එකක් නැහැ කියනවා, ආසා ඇති බව දෙකම නැහැ කියනවා. දැන් ආසා නැහැ කියලා කිව්වොත් එහෙමත් හේතු දක්වන්න ඕන. ආසා නැති හේතුනේ. එතකොට ගැටීමක් ඒක. දැන් අපි මේ පළතුරට ආස නැහැ. එතකොට කියන්න වෙන්නේ මට මේව කෑවම බිබිලි දානවා. මේක කෑවම අජීර්ණයි නේද? ඒ වගේ ආසා නැති බවත් ඔන්න එහෙම දෙයක්ුත් නෙමේ තියෙන්නේ. ආසා ඇති බවකුත් නෙමේ තියෙන්නේ. එතකොට එතනම මනස ශූන්‍ය වෙලා තියෙනවා. එතනම මනස නිරෝධ වෙනවා. ආසා ඇති බවකුත් නැහැ, ආසා නැති බවකුත් නැහැ. ඒ කියන්නේ ආසා ඇති බවක් නැති බවක් කියන එකක් හටගත්තොත් එතනත් සංඥා හට ගන්නවා. එතනත් සංඛාර හට ගන්නවා. එතනත් වේදනා හට ගන්නවා. ආස නැහැ කියලා වේදනාවක් නැද්ද? මම මේවට ආස නැහැ කියලා කිව්වම වේදනාවක් තියෙනවා. ආස නැති වේදනාවක්, අප්‍රිය සහගත බවක් තියෙනවා. එතකොට එතන විඥාන ක්‍රියාත්මක වෙනවා. එහෙනම් පංච උපාදානස්කන්ධය නිරෝධ වෙන්න නම් මේකට ආසා නැති බවවල් කියලා જાතියකුත් නැහැ. ආසා නැති. එහෙමනම් අපි මෙතෙක් කාලේ මොකද්ද මේ කරේ? ආසා නැති බව කියන එකක් ඇති කරගන්න. ඔච්චර මොකටද? ඔය හැටි මොකටද? නේද? කියලා හිතන්න පුරුදු වෙලා ඇයි අපි මේ ආසා නැති බවක් පුරුදු කරේ? ඒක අපිට වැරදිච්ච තැනක්. රටටම වැරදිච්ච තැනක්. නැද්ද? ඔයත්තුම උත්තර දෙන්න. නෑ නෑ හැමදේම අපිට හොඳයි, ආසා නැති බව අපිට තියෙන්න ඕන, තවදුරටත් අපි ඒකෙම ඉන්නවා කියලා හිතන අය අතුස්සන්න බලන්න. අපි ආසා නැති බව දිගටම ප්‍රගුණ කරනවා. අනික කවුරුත් නැහැ. ඒක නේනේ. හොඳයි. ආසා ඇති බව කියන්නේ තයාගේ සංකල්පේ සංකප්ප රාගේ නේද? ආසා නැති බව කියන්නේ සංකප්ප ගැටීම. සංකල්පවලටම තියෙන ගැටීම. එහෙනම් මේ ලෝකේ තියෙන්නේ සංකල්පමය ලෝකයක්. සංකල්පමය වශයෙන් ඇලෙනවා, සංකල්පමය වශයෙන් ගැටෙනවා, අගයන් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. මෙන්න මේ தත්ත්වෙන් තමගේ මනස මුදවා ගත්තාම තවන්න පුළුවන් අර නිර්වාණ කියන බැඳීම් නැති මනස. තේරුණා නේද? දැන් දෙයක් ආසා නැති ස්වභාවයෙන් බැඳුනොත් ඒකත් බැඳීමක්. ආසා ඇති ස්වභාවයෙන් බැඳුනොත් ඒකත් බැඳීමක්. ආසා ඇති ස්වභාවයෙන් අපි බැඳුනේත් නැහැ, ආසා නැති ස්වභාවයෙන් අපි බැඳුනේත් නැහැ. අනේ එවිට අපේ මනස මධ්‍යම ප්‍රතිපදාවට පාත්‍ර කරගන්න හැකියාව තියෙනවා. හැබැයි මේක ස්පර්ශ කරන්න බෑ. දැන් මේ කියපු ධර්මතාවය ඉගෙන ගන්නෝ කියන එක කරන්න බෑ. තේරුණා නේද? ඊළඟට දැක ගන්නෝ කියන එක කරන්න බෑ. ඔය කියලා දීමු ධර්මතාවයට නාම රූප දෙක නැහැ. තේරුණා නේද? ස්වාමීන් වහන්සේ විග්‍රහ කරපු ඒ කොටසට නාම රූප දෙකම නැහැ. පිළිගන්නවද? මං අහන්නේ විශේෂ වෙනවද? ඔව් දැන් මේ කතා කරන්නේ මේ ගිහියෙක් ගැන, පුතජනෙක් ගැන, ඔබ ගැන නෙමෙයි. සත්‍ය අවබෝධ වූ එකට. ඔව්. සත්‍ය අවබෝධ වූ එකට ආසා නැති බවක් නැහැ, ආසා ඇති බවක් නැහැ. හැබැයි සම්මුති ක්‍රියාවලියේදී ඕන දෙයක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, ඕන දෙයක් අනුමත කරන්න පුළුවන්. තේරුණා නේද? ඒක සම්මුති ක්‍රියාවලිය. තේරුණා නේද? හරි. එහෙනම් සත්‍ය අවබෝධ වූ එකට ආසා නැති බවක් නැහැ, ඇති බවක් නැහැ. මොකද තියෙන්නේ? නිර්වාණ ස්වභාවය, නිරෝධ ස්වභාවය. තේරුණා නේද? නොබැඳුණු ස්වභාවය, නොබැඳුණු නොබැඳුණු ලක්ෂණය. ඒ කියනෝ විශ්වීය ස්වභාවය කියලාත් කියනවා. ඒකට විවිධ වචන පාවිච්චි කරන්න පුළුවන්. විශ්වීය ස්වභාවය කියලා කියනවා. ආන්නේ ස්වභාවයටම තමයි සත්‍ය අවබෝධ වූ එකගේ ආශා නැති බව කියන එකේ නිර්වචනය. ආයෝනම් ඒ වචනේ එතෙන්ටත් දාන්න පුළුවන්. හැබැයි මේ අර්ථින් ගන්න ඕන එක. නේද? ඒ අර්ථින් අරගෙන එතෙන්ද අපි ආයි කියමු ආශා නැති ස්වභාවය කියලා. හැබැයි අර පරමාර්ථයෙන් අපි ගත්තොත් අපිට වැරදීමක් වෙලා තියෙනවා. පැහැදිලිනේ? වැරදීමක් වෙලා තියෙනවා. ඒ පරමාර්ථයෙන් ගත්තොත්. දැන් මොකද කරන්න තියෙන්නේ අපිට? ධම්මානුධම්මපටිපත්ති වෙලා අපේ මනස එතෙන්ට අනුගත කරගන්න ඕන. තේරුණා නේද? අපේ මනස එතෙන්ට අනුගත කරගන්න ඕන.
හොඳයි සාදු.
පින්නතුනි මේ දහමට අපේ සිත එහෙම නැත්නම් ගැඹුරු ආධ්‍යාත්මය එකඟ කරගන්න ඕන. දහමට එකඟ කරගන්න ඕන අපේ ගැඹුරු සිත, ගැඹුරු ආධ්‍යාත්මය. ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔබ එකඟ වුණාට ඔබේ සිත එකඟ වෙලා නැහැ ඒ හැම දෙයකටම. එහෙම දෙයක් තියෙනවද නේ? දැන් ඔබ විරුද්ධ දේවල් තියෙනවා, හැබැයි හිත විරුද්ධ නැහැ ඒ දේවල් වලට. ඔබ එකඟ දේවල් තියෙනවා, සිත එකඟ නැහැ ඒ දේවල් වලට. සිතට සත්‍ය අවබෝධ කරලා දෙන්න ඕන. සච්චිත්ත පරියෝ දපන. තේරුණානේ? දැන් සච්චිත්තයට, ඒ කියන්නේ බාහිරින් ජීවත් වෙන ඔබ කියන්නේ එක්තරා සංස්කෘතිය. තේරුණානේ? දැන් මෙතන හිටියොත් ආගම් 10ක අය බාහිර ජීවිතේ එක්තරා සංස්කෘතිය. හැබැයි චිත්තය හැමෝගේම ඒ තියෙන කතාවල් වලටම තියෙනවා. ඒ සිතේ තියෙන අමුතුම රටාව. ඒ සිත ලේසියෙන් දෙයක් පින්නතුනේ පිළිගන්නේ. ඒ හිතට ගොඩාක් හේතු සාධක ඉදිරිපත් කරන්න වෙනවා. හරියට පින්නතුනේ ශ්‍රේෂ්ඨාධිකරණය වගේ. පොඩි අධිකරණයක පොඩි තීන්දුවක් ආවහම අවසානයේ යනවනේ ශ්‍රේෂ්ඨාධිකරණයට නේද? ඒක ලේසියෙන් තීන්දුවක් තීරණයක් දෙන්නේ. ඒකට ගොඩාක් සාධක ඉදිරිපත් වෙන්න ඕන. මොකද ඒක අවසාන තීරණේ වගේ එකක් දෙන එකක් නිසා. ආන් මේ වගේ එකක් තමයි ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය කියලා මම తాවකාලික උදාහරණයක් හැටියට ගන්නකෝ. එහෙමනම් පින්නතුනේ ඒ හිත මෙන්න මේ මධ්‍යම ධර්මතාවයට, මේ නිර්වාණ ධර්මතාවයට, මේ සත්‍ය අවබෝධීය ධර්මතාවයට එකඟ කරගන්න වෙනවා. ඒ සිත කොයිබින් හරි තැනක බොරුවක් පේනවනම් ඒ බොරුව නිවැරදි කරන්න කියලා අපිට සංඥාවක් දෙනවා. එයා කියන්නේ ඒ කියන්නේ යාට අත්දැකීමක් නැහැ. තේරුණාද? ඒ බොරුව නිවැරදි කරන්න කියන උදාහරණයක් වශයෙන් ඔබ හොල්මනකට බය වුණොත් ඒ බය මොන දෙයියටම නතර කරන්න බෑ. ඒ බය දිගටම තියෙනවා. හිත කියනවා හා ඒක නිවැරදි කරන්න. තේරෙන්නේ නැද? දැන් ගෙදරක ඔබ හරි ඔබේ ළමයෙක් හරි කවුරු හරි මගදි බය වෙලා ගෙදරට දුවගෙන ආවොත් තොইল නටන්න එපා. බෙහෙත් දෙන්න අරෝ මේව කරන්න යන්න එපා. වහාම බය වෙච්ච තැනට ආයි එක්ක යන්න. තේරෙන්නේ නේද? එක්කන් ගිහිල්ලා එතන තහවුරු කරලා දෙන්න ඔබ බය වෙලා තියෙන මෙන්න මේකට. මෙන්න මෙතන මේ මල් වැඩමක් තිබ්බා, ඔබ ඒකට බය වෙලා තියෙන කෙනෙක් හිටියා කියලා. මෙතන මේ රෙදි කෑල්ලක් තිබ්බා, රෙදි කෑල්ලක් වැනුණා ඒකට, නැත්තම් පරණලක් වැනුණා ඒකට ඔබ බය වුණේ. වෙන මුකුත් ඕනේ නැහැ. හැබැයි එතකන් මේ හිතට මේ ප්‍රත්‍යක්ෂතාවයේ දෙනකන් එයාගේ අර හදවතේ ස්පන්දනය අඩු කරගන්න බෑ. ගැහෙනවා. බෝසතාණන් වහන්සේගේ ජීවිත කතාවෙතියෙදි බෝසතාණන් වහන්සේ තුනෝයිදරේමයි කළා තියෙන්නේ. භාවනා කරගෙන යද්දි බය වෙන දෙයක් ඇති වෙනවා. ඇති වුණා බෝසතාණන් වහන්සේ බොහෝම හිමින් යනවලු. මොකද්ද ඒ කාරණේ කියලා බලනකොට මොනරේ කත්තක වහලා යත්ත කඩාගෙන වැටිලා. ඉතින් සිද්ධිය දැක්ක දැන් බය නෑ. අත්ත කෙල්ලෙනෝ වගේ බයක් ඇති වුණා. මොකක් හරි එක මේ බෝසතාණන් වහන්සේගේ කාලේ චරිතේ පෙන්නද්දි කියන්නේ. බෝසතාණන් වහන්සේ යනෝ එතෙන්ට ගිහින් බලනකොට වඳුරෙක් අත්තෙන් අත්තට පනිනවා. ඒක තමයි හේතුව. දැන් ඉතින් අර හිතේ සැකේ නැති වෙනවා. සමහර වෙලාවට ඔබේ ගෙදරටත් මෙහෙම තට්ටු කරන වගේ සද්ද ඇහෙන වෙලාවල් තියෙනවා. ඉතින් හොඳටම බලනවා හොල්මන්ද භූත දෝෂයක්ද කියලා බලනවා. ඉතින් හොඳට ටෝච් එකක් තරන් ගිහලා ඉමින් සැරේ බලන්න. බලනකොට හුණෙක්. හුණෝ ඉන්නවා නේද ඒව? අයියෙන් වලිගෙන් මෙහෙම තට්ටුවක් දැම්මම දොරට තට්ටු කරනවා වගේ සද්ද එනවා. ආ මෙන්න මෙයා තමයි මේ තට්ටු කරන්නේ. අර බය නැති වෙලා යනවා නේද? ආන්න ඒ වගේ තමයි අපේ ගැඹුරු හිත පින්නතුණි ගොඩාක් නිවැරදිව ඒ දේ සාධක ලැබුණොත් විතරයි අත්හරින්නේ. එහෙමනම් ඔබට වස්තුකාමයේ තියෙනවනම් ඔබට වස්තුකාමයේ පිළිබඳව හොඳ විදර්ශනාත්මකව ප්‍රත්‍යක්ෂව ලෝකයේ පිළිබඳව අවබෝධයෙන් මේ වස්තුකාමයේ ආදීනවේ හරියට හිතට තහවුරු කරන්න ඕන. තේරුණා නේද? ගියට දොරට ඇවිල්ලා තියෙන හිතක් නම්. ඊළඟට රූපයේ පිළිබඳව Tamanට තියෙනවනම් ඇලීමක් රූපනන්දට වගේ ඇලීමක් තියෙනවනම් අපි රූපයේ ගැන කාරණා ප්‍රත්‍යක්ෂව රෝහලකට ගිහිල්ලා පිළිකා රෝහලකට ගිහිල්ලා වයසක අයව පෙන්නලා ඒ වගේම තමන්ගේ ජීවිතේත් වයසට යන ස්වභාවය පෙන්නලා ඒක නුවණින් දැකලා රූපමාන්නේ කියන එක තිබුණොත් ඒකත් නැති කරගන්න ඕන. ඇයි මේව නැති කරගන්න ඕන? ඒවා නැති කරගන්නේ නැතුව අපිට මේ මධ්‍යම ප්‍රතිපදාවට එන්න බෑ. තේරුණා නේද? දැන් ඔබ වෙන රටක පදිංචි එකට යන්න නම් ලංකාවේ තියෙන බැඳීම් ටික නිරවුල් කරගන්න ඕනනේ. නැත්තම් යන්න බෑ. ඈ අපිට අර වත්ත බලන්න තියෙනවා, අර ගෙදර බලන්න තියෙනවා, මේ ගෙදර මේ පුතා ඉන්නවා, මේ දුවා ඉන්නවා, එහෙම නැත්තම් බල්ලු ටික ඉන්නවා, කන්න දෙන්න කෙනෙක් නැතිනවා, අපි ගියොත් කියලා හරි නේද? අන්න ඒව නිවැරදි කරන්න ඕන. කොහොම හරි නිවැරදි කරන්න ඕන ගැලවෙන්න නම්. ධර්මය අහන්න ඕන, ශනේම තමන්ගේ හිතට ඇහුම්කම් දෙන්න ඕන. තමන්ගේ හිතට ඇහුම්කම් දෙන ගමන් ධර්මය අහන්න ඕන, හිත නිවැරදි කරගන්න ඕන ධර්මයට අනුකූල වෙන්න. ධර්මීය විදර්ශනාවෙන් හරියටම මේ ධර්ම කාරණේ තෝරා බේරා ගන්නත් ඕන නූනේ. මොකද හේතුව හිත කියන දේවල් පිළිගන්න කෙනෙක් නෙමෙයි. හිත ප්‍රත්‍යක්ෂ දේවල් එක්ක එකඟ වෙන දෙයක් මිස කියන දේවල් එක්ක පිළිගන්න කෙනෙක් නෙමෙයි. දැන් අපි හොල්මන්කට බය වෙලා එන කෙනෙකුට පුතා බය වෙන්න එපා කියලා කිව්වයි කියලා හා හා අය හොඳයි මම බය වෙන්නේ නැතුව ඉන්න කියලා පුළුවන් දින්න බෑ. තේරුණා නේද? හිත ප්‍රත්‍යක්ෂ දේවල් විතරයි පිළිගන්නේ. එහෙමනම් අපිට හැම දෙයකම යම් ආදීනවයක් තියෙනවා නම් බැඳීමක ඒ ආදීනවේ යථාර්ථය කියලා දෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ අර අපි පොදුවේ සලකන ආසා නැති බව කියන එක නන් නෙමෙයි. තේරුණා නේද? එහෙමනම් අපි මේ ආසා ඇති බව ආසා නැති බවක් බවට පෙරලන එක නම් නොවේ කියන එකත් අපි මතක තියාගන්න ඕන. එතකොට පින්නතුනි ආසා ඇති බවක් ආසා නැති බවකට එක පෙරලලා කටයුතු කරොත් එහෙම ඔබ ආසා ඇතුව බැඳිලා හිටපු දෙයට ඊළඟට ඔබ ආසා නැතුව බැඳිලා ඉන්නවා කියන දේ තේරුණාද? සත්‍ය අවබෝධයේ උගුවෙකට අපි ඔන්න පැහැදිලි කරලා දීලා තියෙනවා ආසා ඇති බව හෝ ආසා නැති බව නැත කියලා. එහෙමනම් අපි ආසා ඇති දෙයක් ආසා නැති බවට පෙරලගත යුතු නැහැ. පිළිගන්නවද? ආසා නැති බවට පෙරල ගන්න ඕනේ. සත්‍ය කියන්නේ පින්නතුනේ සත්‍ය කියන්නේ ස්වභාව ධර්මය. අසත්‍ය කියන්නේ මේ මානව දෘෂ්ටි සමූහය. තේරෙනේද? මිත්‍යා දෘෂ්ටි. අපි ඒකට කියමු මානව සත්ත්ව මේ දෘෂ්ටි සමූහය කියලා. සත්‍ය කියන ස්වභාව ධර්මය, අසත්‍ය කියන්නේ මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ මානව දෘෂ්ටි සමූහය. සංකප්ප රාගෝ ඔබ මානව දෘෂ්ටි සමූහයෙන් මිදෙන්න. අපි ඔක්කොම මානවයනේ නේද? මානව දෘෂ්ටි සමූහය. මානව දෘෂ්ටි සමූහයට මොනවද අයිති නොවෙන්නේ කියලායි මට අහන්න වෙන්නේ. සියල්ලම අයිති. ඔබ මොන ආගමේ වුණත්, මොන ජාතියේ වුණත්, මොන සංස්කෘතියේ වුණත්, මොන නිකායේ වුණත් මානව දෘෂ්ටි සමූහය කියන වචනයට පිනතුනි සියල්ල අයිති. ඒ නිසා මානව දෘෂ්ටි සමූහයෙන් ඔබ මිදෙන්න ස්වභාව ධර්මයේ සමග, ස්වභාවිකත්වය සමග ඔබට ලං වෙන්න පුළුවන්. ඒයින් මිදීමමයි ඔබ ස්වභාව ධර්මයට ලංවීම කියන්නේ. ඒයින් නොමිදී ඔබට ස්වභාව ධර්මයට ලං වෙන්න බෑ. ඒයින් මිදෙන්නේ නැතුව ඔබ ස්වභාව ධර්මයට ලං වෙන්න උත්සාහ කළාට ලං වෙන්න බෑ. ඒක හරියට කණුවක බැඳලා ඉන්න ගවයෙකුට අර ටිකක් ඈතට යන්න හිතුවට යන්න පුළුවන්ද? යන්න බෑ. මොකද අර කඹේ තියෙනනේ බන්ධනය. අන්න එබෙවින් තමයි බුදුරජාණන් වහන්සේ මේ බන්ධන බිඳගන්න කියලා කියන්නේ. අර ඔබට අර ඈත තැනට යන්න ඕන නම් මේ බන්ධනය ඔබට බාධාවක්. හැබැයි මේ බන්ධනේ බිඳගත්තොත් අපිට අර ඈත තැනට යන්න පුළුවන්. පැහැදිලිද? දැන් මම වේගින් ස්වාමීන් වහන්සේ වේගින් මේක විග්‍රහ කරගෙන ගියාම හපංකමක් නෙමෙයි. ඔබ මේ සරල දේ කියලා කියන්න බෑ. මේක හරි අමාරුයි තේරුම් ගන්න නේද? මේ අමාරු කාරණේ වෙන්න පුළුවන්. කෙනෙකුට මේක සරල වෙන්න පුළුවන්. මේක තේරුම් ගැනීම, මේක අවබෝධ කර ගැනීම, එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කර ගැනීම කියන තැනට පැමිණීම තමයි වැදගත්. ඒ කියන්නේ ඔබ ධර්මයේ සුව විඳින කෙනෙක් වීම තමයි වැදගත්. ඔබ මේ මොහොතේ ධර්මයේ සුව විඳිනවද? නැත්නම් තාමත් සංකල්ප අතර ඔබ තාමත් තේරුම් ගත නොහැකිව වාසය කරනවද? වහා තේරුම් කර ගැනීමට නම් ඔබ සිටිය යුත්තේ හොඳ අවදියෙන් හොඳ සතිමත්ව ඉන්න ඕන. උත්තානමතෝ සතිමතෝ. සතිමත්ව ඉන්න ඕන. සම්මා දිට්ඨියෙන් ඉන්න ඕන. සම්මා සතියෙන් ඉන්න ඕන. සම්මා කියන කෑල්ල බිඳලා අයින් කරලා සති කියන එක ගත්තොත් ඒ සතිය කොහේ යාවිද දන්නේ නැහැ. මිත්‍යා පැත්තට යන්නත් පුළුවන් ඒක. ඒ සතිය සිහිය. තේරුණා නේද? නිකම්ම සිහිය කියන එක. දැන් යහපත් නුවණ කියන එක ගන්නෙ නැතුව යහපත් කියන කෑල්ල අයින් කරලා දාලා නුවණ කියන එක විතරක් ගත්තොත් ඒ නුවණ වැරදි පැත්තටත් යන්න පුළුවන් නේද? නුවණින් වැරදි වැඩ කරන්න පුළුවන්. එතකොට යහපත් නුවණ වෙන්න ඕන. එතකොට යහපත් නුවණ වුණාම වැරදි පැත්තට යන්නේ නැහැ. එතකොට සම්මා සතිය වුණාම තමයි ඒ සිහිය අනාථ වෙන්නේ නැත්තේ. ධර්මයේ ස්වභාවයේ වටපිටාව තුල පමණක් රැඳෙන්නේ සම්මා සතිය. එහෙම නැත්නම් යහපත් සිහිය. යහපත් කියන වචනය පින්දුතුනි හරි ගැඹුරු වචනයක්. යහපත් කියලා කියන්නේ සත්‍ය අවබෝධයට. යහපත් කියලා කියන්නේ නිර්වාණ භූමියට. යහපත් කියලා කියන්නේ නිරෝධ ලක්ෂණයට. යහපත් කියන්නේ සද්ධර්මයට. එහෙමනම් බරපතලම මෙතන කාරණේ ඉගෙන ගත යුතු සම්මා කියන වචනය. ධර්මයේ නිසා සුව විඳින කෙනෙක්ද? ඔබ ධර්මයේ නිසා සැනසීමෙන් ජීවත් වන අයෙක්ද? ධර්මයේ හොඳින් තේරුම් ගන්නවා නම් දවසින් දවස, දවසින් දවස, මොහොතින් මොහොත ඔබට දහම් සුව විදින්න පුළුවන්. ජීවිතේ දවසින් දවස දෘෂ්ටි අඩු කර ගන්න විට, සංකල්ප අඩු කර ගන්න විට ඔබට දවසින් දවස ලැබෙන්නේ මානසික සුවතාවය. තේරුණානේ? දැන් අපේ ඔය අම්මලා කියන්නේ මට ඉස්සර තරහ ගියා, දැන් මට තරහ යන්නේ නැහැ. තරහ එනකොට මේක නැතිලා යනවා. මම ඉස්සර හරි ලෝභ කෙනෙක්, දැන් මං එහෙම ලෝභ නැහැ. ඒ ලෝභ සිතවිල්ල ඇති වෙනකොටම වැඩක් නැහැ කියලා ඒක තේරිලා ඒ ලෝභ සිත නැති වෙලා යනවා. මම හරියට ඉස්සර ගැටෙන කෙනෙක් පුජ්‍යලියොත් එක්ක, දැන් ගැටිලා වැඩක් නැහැ කියලා තේරුම් අරගෙන ගැටීම එනකොටම එතන සිත අවසන් කරනවා. ඒ සිත ඒ ඇයි ඒ ධර්මයේ ප්‍රතිලාභ ප්‍රඥාව වැඩෙන තරමට වෙන තුනේ අර මනසේ පාලනය උසස් වෙනවා. නගර සභාවේ ට්‍රැක්ටරේ වගේ වැඩ කරපු මේ හිත විස්රාම ගන්වල භාවනාවක යෙදෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද නේද? ඉස්සරනේ කොච්චර කුණු එකතු කරාද මේකෙන් නේද? මේ හිත ඇතුලේ බොහෝ කුණු එකතු කරා. ඒව කුණු කියලා තේරෙන්නේ ධර්මයට පැමිණියාට පස්සේ. නැත්නම් අපි ඒව කුණු නෙමෙයි, ඒව හරි ප්‍රවෘත්ති කියලා අපි හිතුවේ. නිවුස් කියන්නේ වර්තමානයේ, නිවුස් කියන්නේ කුණු. ටීවී එකේ, රේඩියෝ එකේ යන නිවුස් විතරක් නෙමෙයි. ඉතින් අපි එකතු කරගන්න ඕනම දෙයක් නිවුස් නේද? උමනාවෙන් ගිහිල්ලා එබිකම් පාලා කන් දීලා එකතු කරගන්න ඒවා නිවුස්. ඒ වැඩක් තියනද? ඒ වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිණ්ඩපාතය යන භික්ෂූන්ට ඒ ඒ තැන්වල දකින්න රූප, ඒ ඒ තැන්වල තබලා එන්න, ඒ තැන්වල ඇහෙන දේවල් ඒ ඒ තැන්වල තියලා එන්න, ඒ ඒ තැන්වල කතා කරන දේවල් ඒ ඒ තැන්වල තියලා එන්න. ඒව මෙහිගෙනලා කතා කරන්න එපා. මෙහි කතා කරන්න විදර්ශනාව පිළිබඳව සමාධිය පිළිබඳව ඉක්මනින් මගපල නිවන් අවබෝධ කර ගැනීම පිළිබඳව ආදී කතා කරන්න අරව කතා කරන්න එපා. ඇයි ඒක මතක තියෙන්නේ? ඔබ පින්දපාති වඩිනවා මිසක් ඔබ නගර සභාවේ ට්‍රැක්ටරයක් නොවිය යුතුයි කියන එක නේද ඒ කියලා දුන්නේ. තේරුණානේ බලන්න කොච්චර හොඳ අනුශාසනයක්ද ඒක. තුම අනුශාසනයක් ඒක. අපිට සැනසිලිදායක මනසක් හදාගන්න තමයි බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ. අපිව අපිටම අපිව සැනසිලිදායක විදියට තියන්න කොච්චර අමාරුද නේ? අපිව අපිටම අපේ මානසික සුවතාවයෙන් මනස තබා ගන්න කොච්චර අපහසුද? ඇයි අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ දුක් විඳින්න? ඇයි දුක් විඳින්නේ? දුක ඉක්මවා ගියපු එක් තවත් කියනොත් දුක කියන එක නොපෙනෙන මට්ටමට මිනිස්සයා ආවේගශීලී කරලා තියෙනවා. ඒක හරියට පින්නතුනි අර මීමැස්සන් කොටනවා කියන එක අමතක වෙලා යනෝනේ. මී වදේක මී පැණි දැක්කහම තේරෙන්නේ අර මී මැස්සන් කොටනවා කියන දුක පරයා යනවා, දුක ඉක්මවා යනවා මී වදේ රසට. ඉතින් මානව සත්වයන්ට වෙන්නේ ওই දේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ සැප කියලා දෙයක් හොයන්න එපා. මම මේ ලෝකෙම වැලි කැටයක් ගානේ පරීක්ෂා කරලා තියෙනවා, ලෝකේ සැප කියලා જાතියක් නැහැ. තේරුණා නේද? ඔයත් ඒක පිළිගන්නවද නැද්ද? දිව්‍ය ලෝකයකවත්, බ්‍රහ්ම ලෝකයකවත්, සතර අපායවත්, මේ මතු පිට මහ ලෝකේ මේ ලෝකේවත් සැප කියලා දෙයක් නැහැ. මං අහන්නේ ඔබට ඇමරිකාවේ ජනාධිපතිකම අද දුන්නොත් සන්තෝෂයෙන් බාර ගන්නවද? භාවනා යෝගාවචරයෙක් නම් බාරගන්නේ නැහැ. වැඳලා දුවනෝ කැලේකට. නේද මහත්? මානසික සුවදාවෙන් ඉන්න හිතන කෙනෙක් නම් බාරගන්නේ මාන උද්දච්ච කන්දකුත් බාරගන්නේ. මේ මෝලා මේ වෙලාවේ රුසියාවේ ජනාධිපතිකම දුන්නොත් බාර ගන්නවද? වැඳලා දුවනෝ මට නම් එපා කියලා. මොකද හේතුව? නෑ, මෙච්චර වාහන හම්බෙනවා, මෙච්චර සෙන හමුදාවක් තියෙනවා, මෙච්චර බලය තියෙනවා, ගන්නවද? අපෝ බෑ. යෝගාවචරය යනු මානසික සුවතාවේ මුල් කරගත්ත කෙනෙක්. එයා වැඳලා දුවනෝ බෑ. මේ වෙලාවේ ලංකාව බාර දුන්නොත් ගන්නවද? මං හදනවා කියලා? අනේ මට බෑ. හැබැයි යෝගාවචරයෙක් නම් ඔබ කියනවා අනිවාර්යයෙන්ම බෑ කියලා කියනවා. මට නම් බෑ. මම මානසික සුවතාවයෙන් ජීවත් වෙන්න හදන මිනිස්සෙක්. මට බෑ ඔක බාර ගන්න. ඉතින් ඕක නේද කියන්නේ? මාරය ඇවිල්ලා සිද්ධාර්ථ තවුසානන්ට මොකද්ද කියන්නේ? හත් දවසෙන් සක්විති රජකම ලැබෙනවා. මොකද කියන්නේ? මොකද කියන්නේ සිද්ධාර්ථයා? අනේ මට බෑ. නෑ, මිනිස්සු බොහොම හොඳින් රට පාලනය කළා, ශස්ත්‍රීක කළා, මේ මිනිස්සු සැපවත්ව තියන්න පුළුවන්. මම දන්නවනේ මේ මිනිස්සුන්ගේ සැප විඳිල්ල. එක මිනිස්සෙකුට හිමාල පර්වතය රත්තරන් කරලා දුන්නත් මදි. සෑහෙන්නේ නැහැ, මනස පරිපූර්ණ වෙන්නේ නැහැ. අපිට උනත් පිදුරු තලාගල කන්ද උනත් රත්තරන් කරලා දුන්නොත් ඔබ හෙට අදෘශ්‍යමාන බලවේගයකින් රත්තරන් කරලා දුන්නොත් බුදු කෙනෙක් හරේ. හෙට ඔබට පිදුරු තලාගල කන්ද රත්තරන් කරලා දෙනවා, ලියලා දෙනවා. එතන ඉඳලා ඔබේ ප්‍රශ්න විසදේද? ප්‍රශ්න වැඩි වේද? ප්‍රශ්න වැඩි වෙනවා ඒකාන්තේ. ඉස්සෙල්ලම වැටක් ගන්න වෙනවා. මුරකාරයෝ දා ලොකු ප්‍රශ්නයක් වෙලා ඔබට විශාල මාරාන්තික ගැටලු ටිකක් උපදිනවා. මේ හිටපු ජීවිතේ අනේ හොඳයි කියලා හිතෙනවා. මේ අපි සියලු දෙනාම සිද්ධාර්ථ කුමාරයන් වින්දට වඩා සැප විඳින අය. මේ සියලු දෙනාම භෞතිකවාදී වශයෙන් සිද්ධාර්ථ කුමාරයාගේ අස්ව කරත්තය. ඔය ඇත්ත යනවා ත්‍රිවිලර් එකේ. හරි, ත්‍රිවිලර් එක සැප පහසුව නැද්ද අස්ව කරත්තෙට වඩා? තියෙනවා. අස්ව කරත්තෙ ගිහිල්ලා බලන්න කොන්දට කොච්චර අමාරුද අර ගැස්සෙන ගැසිල්ලට කියලා. හරි, ඊට පස්සේ පිනුතුනේ අශ්වයා පිටේ තමයි යන්නේ සිද්ධාර්ථ කුමාරයා. අශ්වයෙක්ගේ පිටේ යනවට වඩා කම්ෆර්ටබල් නැද්ද බයික් එකේ යන එක? අශ්වයටත් වඩා වේගවත්ද නැද්ද බයික් එක? වේගවත්, කම්ෆර්ටබල්, පහසුකම් තියෙන. ඉතින් සිද්ධාර්ථයන්ට වඩා ඔබ සැප විඳිනවනේ. අශ්වයාගේ පිටේ ගිහිල්ලා නැත්තම් ගිහිල්ලා බලන්න පිනුතුනේ අඩි 10ක් අර දුවන දිවිල්ලට ගියොත් අපි නම් අඩි 100ක් විතර උඩින් ගිහිල්ලා බිමට වැටෙන්නේ. යන්න බෑ, ඒ තරම් ඒක වේදනාකාරී ගමනක්. එහෙනම් ඔබ ඒ මතු පිටින් බැලුවොත්, ඒ தත්වෙන් බැලුවොත් ඔබ අප මේ සියලු දෙනාම මේ සමාජයේ අද ඒ සුවය විඳිනවා. ඉස්සර පන්දම පත්තු කරගෙන සිද්ධාර්ථ කුමාරයා පොල්තෙල් පහනක් පත්තු කරගෙන ඒකෙන් ජීවත් වුණේ. අද ඔබ ලස්සන ලයිට් බබුලක ඉන්නවා. ඉස්සර විදුලි පංකා නැති නිසා දෙන්නේ තුන්දෙනෙක් හුලං ගහනවා වටින්. ඉතින් ඒ හුලං ගහනවට වඩා හොඳ හුලඟක් AC එකකින් ෆෑන් එකකින් ඔබට හම්බ වෙනවා. ඒ නිසා ඔබ සිද්ධාර්ථයන්ට වඩා සතුට විඳිනවා. භෞතිකවාදී වශයෙන් බැලුවොත් සියලු දෙනාම මේ සමාජයේ දැන් පිටුතුනේ අපි කරන්න ඕන ඉස්සල්ලාම නිර්වාණය හොයාගෙන යන එක නෙමෙයි. අපි ඉස්සල්ලාම හොයන්න ඕන අපේ බැඳීම පිළිබඳව. මන් දැක්ක බලු කුක්ෙක් මේ වැඩේ කරනවා. බැඳලා ඉන්න මේ කණුවක රඳවල ඉන්න මේ බලු කුක්ෙකුට ඔච්චම් කරනවා මිනිස්සේ. බල්ලා එකපාරට අර මිනිස්සයට පැන්නේ නැහැ. තේරුණාද? අර මිනිස්සයට බල්ලා පැන්නේ නැහැ. මම දැකපු මේ දර්ශනයක් මේක. ඒ බල්ලා ඉස්සෙල්ලම කරේ ඇවිල්ලා ඒ බල්ලා ටිකක් නුවණ තියෙන අර පුරුදු කරපු බල්ලේ මේ බල්ලා ඉස්සෙල්ලම කරේ අර කණුවේ තියෙන ලොක් එක මෙහෙම උඩට අරගෙන ඇවිල්ලා පන්න ගත්තා. ඔන්න කරපු වැඩේ. ඊට පස්සේ මොකද කරේ? අර ඔච්චම් කරපු මිනිස්සයා පස්සේ එළෝගෙන ගියා. නම්බර් 1 මොකද්ද කරේ? එයා දන්නවා මේ බන්ධනේ ලියාගන්න නැතුව මෙයා පස්සේ දුවන්න බෑ. බලන්න බල්ලට තියෙනවද සමහර මිනිස්සුන්ට නැහැනේ. එයා ආවි ඉස්සෙල්ලම මෙතන තියෙන බන්ධනේ ලියාගන්න. ආවා, කටින් අල්ලගත්තා, උඩට එක ගැලෙව්වා. මිනිහ පස්සේ ලිව්වා. එහෙනම් අපිට අරමුණක් තියෙනවා නිර්වාණය කරා යන්න. අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? අන්න අර බල්ල කරපු දේ කරන්න ඕන. එහෙම නැතුව අපේ උදවිය නිර්වාණයට ඇදෙනවා 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 යන්න බෑ. අර බලු නුවණ නැහැ. බලු නුවණ තිබ්බනම් අපිට යන්න තිබ්බා. මම කියන එක හොඳට සාධාරණද බලන්න. බල්ලගෙන් උණක් කමන්නේ. ගන්න තියෙන හොඳ දෙයක් තියෙනවා නම් ගන්න ඕන. මොකද බුදුහාමුදුරුවෝ ජාතක කතාවන්වලදී පවා නේද පෙන්නලා දීලා තියෙනවානේ මේ සත්තුන්ගේ ක්‍රියාකාරකම් නිර්වාණයට සම්බන්ධ කරලා අගේට ලස්සනට කියලා දීලා තියෙනවා ජීවිතයට සම්බන්ධ දෙයලා. ඔබ නිර්වාණය කරා ඇදෙන්නට ඔබට තියෙන ඉස්සෙල්ලාම බාධාව දුක. දුක් සමුදය අන්න නිරෝධය. අන්න නිරෝධ මාර්ගයේ පස්සේ දුවනවා. එහෙනම් දුක, දුක් සමුදය අඳුනගෙන ඒ දේ ප්‍රශ්නේ විසඳ ගන්න. මේ නිර්වාණ මාර්ගයේ අද්දි පින්නතුනි මාරයා මොනවා හරි අපි අගයක් දෙන දෙයක් අපි රවට්ට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒකේ අල්ලලා අපිව බඳිනවා. දැන් ඔන්න අපි හිතමුකෝ මහත්ය ගෙදරින් පිට වෙලා භාවනාවට එන්න හදනවා. එනකොට කියනවා අද ඔයා නොයා ඉන්න මං රුපියල් 5000ක් දෙනවා. නතර වෙන මහත්තුරුත් ඉන්න ඉඩ තියෙනවා. නතර නොවන මහත්තුරුත් ඉඩ තියෙනවා. හරි දැන් නතර නොවන මහත්තයෙක් නම් ඔන්න කියනවා නෝනා ආයි කියනවා නෑ මම ඔයාට 5000ක් නෙමේ දෙනවා ලක්ෂයක් දෙනවා අද යන්න එපා භාවනාවට. ඒ සාම්පල් එකක් කියන්නේ හොඳයි. හොඳට ඒකෙන් තේරුම් කරගන්න. දැන් භාවනාවට යනවාද දැන් ටිකක් කල්පනා කරනවා. අර 5000ට නම් බෑ කියපු එක නේද දැන් ලක්ෂයට නම් වරදකුත් නෑ නේද මට හොඳ පාටියක් දාන්න පුළුවන් මේ සල්ලි වලින්. මොකද කියන්නේ භාවනාවට නොයා ඉන්න. දැන් අදම තමයි ඔබට සත්‍ය අවබෝධ වෙන දවස. හමුදුරු මට කිව්වා ගිය සතිය ඔබට ලැබෙන සතිය සත්‍ය අවබෝධ වීමට නියමිතයි කියලා. හැබැයි අද නොවන කියන ලක්ෂයක් දෙනවා යන්න එපා. මොකද කියන්නේ? අන්න බලන්න හිත බලන්න ඕන. ඒ විදිහට කියනවා කෝටියක් දෙන්නම් කෝටි 10ක් දෙන්නම් කෝටි 1000ක් දෙන්නම් කියලා. එහෙම නැත්නම් අසංකේයයක් හරි දෙන්නම් කියලා කිව්වත් අන්න ඒක බිඳගෙන එන්න පුළුවන් කෙනා තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. තේරුණා නේද? මේ ලෝකේ හැටි එහෙමයි. ඔබව පින්නතුනේ යම් මුදලකට ඔෆිස් කාමරයක් ඇතුලේ දාලා හිර කරලා තියන්න පුළුවන්. පැය 24ක් උනා. තේරුණා නේද? ගිනි කාස්ටකේ අන්ත දුක් විඳවන්න පුළුවන් රුපියල් ලක්ෂයකට හමාරකට 60000කට 70000කට බැරිද? සමහර ජීවිත මේ වෙනකොටත් ඒ දුක් විඳිනවා. ඈ අනන්ත අප්‍රමාණ මේ කැත කුණු පිහිදානවා. මාර බලවේගය ඉතින් නිර්වාණ ගමනට යද්දි පින්නතුනේ සිද්ධාර්ථයන්ට විතරක් නෙමේ මේ ආයාචනාව ඔබේ මනස විසින් එහෙම නැත්නම් මාර බලවේගය විසින් ඒ ක්ලේශ මාරයන් විසින් මේ යෝජනාවල් කරනවා. නැති වෙන්නේ ඒක මට විතරක් නෙවෙයි ඔබටත් කරනවා. තේරුණා නේද? ඔබේ යෞවනකම පදනම් කරගෙන ඔබට හේතු කාරණා කියන්න පුළුවන්. මං මගේ ජීවිතයෙන් මම උදාහරණ ගෙනල්ලා දක්වලා තියෙනවා නේ. ඒක මගේ ජීවිතය පිළිබඳව හුව අදැක්වීමක් නෙමෙයි ඔබට සත්‍ය අවබෝධයට මේක එකතු කරගන්න පුළුවන් එකතු කරගන්න මං කියලා දෙන්නේ. මගේ යෞවනත්වයේ මුල් කරගෙන මාරේ ඇවිල්ලා කියන ඔබ තාම තරුණයි දැම්ම එපා දැම්ම අර අනිත්තර හාමුදුරු වගේ හරි සැහැල්ලුවෙන් සතුටෙන් දායකෙක් උදව් කරයි ඒකෙන් ওই රටක දේක සංචාරය කරලා සැහැල්ලුවෙන් ඉන්න කියලා කියනවා මාරයා. අපේ එක හාමුදුරු කෙනෙක් ඉන්නවා උන්වහන්සේ හරි රටින් රටට යනවා හරි එන්ජොයි එකේ ඉන්නවා 22 ඉතින් අල්ලගෙන නැහැ හැමතැනම යනවා ඉතින් ඉන්නවා. ඉතින් මාරයා කියනවා මටත් මේ වගේ හිටියොත් හොඳ නැද්ද? දැන් මාරයාගේ යෝජනාව ඔබ තරුණයි දැම්ම එපා වයසට ගිහිලා වුරුදු 80ක් 85ක් ගිහිලා මේක දැක ගන්න බැරිය දැනගන්න බැරිය මේවා බලන්න මාරයාගේ යෝජනාවල් වල හැටි. ඒ කියන්නේ හිත යෝජනා කරන්නේ. හිත යෝජනා කරන්නේ. හා හොඳයි. මට ෂුවර් නෑ අවුරුදු 80ක් 85 ජීවත් වෙයිද නැද්ද කියලා. එහෙනම් මාරයා කියන්න මැරෙන දවස කියන්න. එහෙනම් හෘද සාක්ෂියේ ස්වභාවයක් තමයි බොරු කියන්නෙත් නෑ. හෘද සාක්ෂියේ බොරු කියන්නෙත් නෑ. අන්න ඒකයි වැඩේ. හෘද සාක්ෂිය කියනවා ඒකනම් කියන්න බෑ. ඩෙංගු හැදුනොත් දවස් 2යි 3යි. සර්පෙක් කැහුවොත් පැය 24යි 2යි නැති වෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් එකක් වුණොත් වාහනයක ඒක එතනම වෙන්නත් පුළුවන්. ඒකනම් කියන්න බෑ කිව්වා. එහෙනම් මාරේ මට ඔය යෝජනාව බාර ගන්න බෑ. මම යෝජනාව නිකම් ප්‍රතික්ෂේප කරේ නෑ. ප්‍රශ්න කළා හේතු එයාගෙන් මහගෙන ඒ හේතු එයාටම දීලා තමයි ප්‍රතික්ෂේප කරන්නේ. ඈ දැන් ගනුදෙනුවක් කරද්දී හරි මුදල් තැම්පත් කරද්දී හරි අපි මේ සාකච්ඡා කළා ඒ කොන්දේසි වලට නම් අපිට එන්න බෑ කියලා කියනවා වගේ තමයි. එහෙමනම් මාර්ය යෝජනා කරන ඔබ තරුණයි වයසට යනකන් ඉන්න කියලා සමහර කෙනෙක් නම් අමුවෙන් මේක බාර ගන්නවා. අපි ප්‍රශ්න කළා. පිනතුනේ මං කිව්වා එහෙනම් බෑ මාර්ය යෝජනාවට එකතු වෙන්න බෑ මං අදාදම මේක තේරුම් ගන්න ඕන කියන්න බෑනේ. ඩෙන්ගු හැමතැනම තියෙනවා. ඇක්සිඩන්ට් හැමතැනම තියෙනවා. ඈ මේ සතුන් සර්පය හැමතැනම ඉන්නවා. ඈ මොන පීඩා වෙනවද දන්නේ නැහැ මේක අදම තේරුම් ගන්න ඕන කියලා මගේම හිතට මම කියාගෙන තවදුරටත් මම විදර්ශනාව පුරුදු කරගෙන ගියා. හරිනේ දැන් ඕකෙන් බේරිලා සක්මන් කර කර ඉන්නවා. ඔන්න ආයෙනෝ මාරයා. අර පොතේ ඉන්න බඩගෙඩියක් තියෙන අත් දෙකක් තියෙන ඔළුවක් තියෙන එකේ නෙමෙයි සංකල්පයක් එන්නේ. ඈ එයා තමයි මාරයා. මට දැනෙන මාරයා. එයා ඇවිල්ලා කියනවා ඔයා තරුණයි. ඔයා ගෙදර ටිකක් උස මහත එක්කෙන ලොකු එක්කෙන අම්මා තාත්තලා ළමයි සහෝදර සහෝදරිය බලා ගන්න ඕන. එහෙම කියලා මාරයා පොඩි යෝජනාවක් කරනවා. අම්මලා තාත්තලා යෝජනා කරනවා නේ මේව. උඹලා ලොකු කරදර උසස් වෙච්ච අපි බලා ගන්න ඕන කියලා. ආ ඒතද. හරි මං අද මලොත් ඒගොල්ලෝ මැරෙනවද? නෑ ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඉගෙන සො මේකට පැනලා මැරෙයිද ඇවිල්ලා අපුයි නෑ ඌ වෙන ක්‍රමයක් හදා ගන්නවා. දැන් ඇත්ත වුණත් ඔය හිතනවා අනේ මන් නැතුව මේ දුවට බෑ මන් නැතුව මේ පුතාට බෑ එහෙම එකක් වෙන්නේ නෑ. අපි මලුත් ගිරිල්ල දානවා අර ජෙමිනියට උන් ගිහිල්ලා වෙන ක්‍රමයක් හදාගෙන දරුව බලා ගන්න කෙනෙකුත් ඉන්නවා. ඈ අනේ මට එන්නේ විදියක් නෑ අපේ හාමුදුරු බණ අහන්න අපේ පුතා බලා ගන්න තියෙනවා මේ නිපිරි බලා හිතට අහලා බලන්න මම මලුත් අද මිනිපිරි බලා ගන්න කෙනෙක් නැද්ද? ඈ හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ආ එහෙමනම් ඒ විදිහට බලා ගන්න සක්ස ගන්න කියලා කියන්න තමයි වෙන්නේ. එතකොට මං කිව්වේ ආ එහෙනම් ඒ විදිහට මලයි කියලා හිතාගෙන ඉන්න කියන්නේ. මේ හිත ගලව ගත්තා. මේ එක තැනකට හරි අල්ලල බැඳනන් එහෙම මොකද වෙන්නේ? අර අතනින් අර මේ දේ හඹාගෙන යන්න බැරි වෙනවා. අර ලනුවේ දිගට එක්ක විතරයි මට යන්න පුළුවන් වෙන්නේ. පණින්න පුළුවන් වෙන්නේ, තනකොළ කන්න පුළුවන් වෙන්නේ අර බන්ධනේ සීමාව තුළ. අන්නේ නිසා තමයි බැඳීම් ගලව ගන්න ඕන හිතෙන්. තේරුණා නේද? දැන් අපි එක ගෑනු ළමයෙකුට බැඳුණා නම් එහෙම මොකද වෙන්නේ? මං එහෙනම් එක ගෑනු ළමයෙකුයි ළමයි දෙන්නෙකුයි විතරක් සනසවමින් ජීවත් වෙනවා. මේ රස්සාවක් කරලා ඒගොල්ලන් කන්න බොන්න දීලා ව්‍යාපාරයක් කරලා ඒ තුන් හතර දෙනාගේ සතුට වෙනුවෙන් කාර් එකක් අරගෙන ගියක් කඩාගෙන ජීවත් වෙයි. ඒ බන්ධනෙන් ගැලවිච්ච නිසා තමයි දැන් විශ්වය සනසන්නේ. ලෝකයක් සනසන්න නිදහස ලැබිලා තියෙන්නේ. දැන් මාරයා ඒ වගේ යෝජනාවල් කරන්නේ නැද්ද? කළා ඕන තරම් කළා මාරයා. තේරුණා නේද? ඉතින් සිද්ධාර්ථයනුත් ඒ දේවල් එහෙම ගලව ගන්නවා. ඔබටත් ඒ විදියට මේනවා. ඇවිල්ලා නැද්ද? දැනට නැද්ද? තියෙනවා. ඈ පුතාගේ බැඳීම, දුවාගේ බැඳීම, මිනිපිරීගේ බැඳීම, මුණුපුරාගේ බැඳීම නේද? gedara horu pani කියලා තියෙන බැඳීම. ඈ මාරේ කියන මේ යන්නේ එහෙම නෑ බනහන්න. මේ දවස්වල හොරු පනිනවා ගෙවල් වලට ගෑස් ටැංකියේ තියෙන උසහියයි. මන්නම් කරන්නේ ආ ඇත්තද කියලා ගෑස් ටැංකියක් පටව ගන්න වාහනේ එනවා. මාරේට උත්තරයක් හැදෙයිද? ඔබ කිව්වේ මාරේ මේ ගෑස් ටැංකිය හොරකම් කරයි කියලා මම උන්ට ගෑස් ටැංකියක් පටවගෙන නැත්තම් ඊට හදා ගන්නවා. හා මට ධර්මයේ වටිනෝ ගෑස් ටැංකියට වඩා. එහෙම උනොත් නැත්තම් මං දරලි පෙව් වෙනවා. අන්නෝමයි පින්නතුනි මාරයාගෙන් බේරෙන ක්‍රම. මාරයාගෙන් ලේසියෙන් බේරෙන්න බෑ. දැන් ওই විදිහට මාරයා හොය හොයා ඇවිල්ලා මේක ලස්සන කතාවක් මං ගැන හොයාට කිමක් හැටියට ගණන් ගන්න එපා. මේක කතාව විතරක් ගන්න හොඳේ. මට ක්‍රෙඩිට් එකක් මුකුත් දෙන්න එපා. ගෞරව සම්මානයක්වත් දෙන්නත් එපා. මේ වහල මට වඳින්නත් එපා, සලකන්නත් එපා. හොඳේ. මොකද මේවට කරු කරන්න යන්න එපා. මේක මේව කියන්නේ මේ ජීවිතයට අදාසක් ගන්න. දැන් මාරේ ඔය වගේ එක එක ගයිඩ්ලයින්ස් දීලා පස්සේ මෑනෙන්නේ නැතුව හිටියා. තේරුණාද? මෑන්නේ නැතු හිටියා. මම ගියා මෑන්ව හොයාගෙන. මේ ආධ්‍යාත්මීම සිද්ධ වෙන දේවල්. හොයාගෙන ගිහිල්ලා මං දොරට තට්ටු කරා. දොරට තට්ටු කළා. කෝ ඉන්නවද? ඔව් ඉන්නවා. ඒ මොකද මේ වෙලාව ආවේ? නෑ මං ආවා පොඩි ගනුදෙනුවක් සාකච්ඡාවක් තියෙන කරගන්න. හා. මේ වෙන මිනිස්සු මට බයි දුවනවා හැමතිස්සෙම මාව දැක්ක ගමන් නම අහපු ගමන් දුවනවා මේ පණ එපා කියලා. තමසි මොකද මේ මේ මීයාල මාව හම්බෙන්නේ. නෑ මට හිතුණා ඔයාව හම්බෙන්නේ නෑ. හා. මොකද ආවේ? ඔයාගේ ඇඳුම් ටික තියෙනවා මං ඇඳගෙන ඉන්න ඇඳුම් ටික ඔයාගේ. ඒ ටික දීලා යන්න ආවේ. ඔය ඇඳුම ගලෝ ගන්න මම මිනිස්සු පස්සේ දුවනවා. ඒ මිනිස්සු මට බයි දුවනවා. තමුසි මහා හරි මිනිහෙක් නේ. ඈ එයා තාම යත් ස්තූපේ වඩනවා. මාත් ඉතින් පිළේ පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා සාකච්ඡා කරනවා. මං කියෝ ඔයාගේ ඇඳුම් ටික දීලා යන්න. ඇයි ඇයි ඔක තියාගන්න ඔයාගේ කියලා හිතාගෙන පාවිච්චි කරන්න. බෑනේ උඹ වැඩක් නැනේ. උඹ හැමදාම රවට්ටනවනේ. ඇත්තට මේ කියරපු කතාවක් මම. කවුරුත් එක්කද මේ කරන්නේ? තමන්ගේ සැබෑ ආධ්‍යාත්මය සමග. ඔයා මේක තියාගන්න කියලා කිව්වට මේක ඉතින් ඔයාගෙනේ. ඔයා මේක හෙට ගත්තත් එකයි අද ගත්තත් එකයි. මට හෙට මේක දුන්නත් එකයි අද දුන්නත් එකයි මට. එහෙනම් ඔයා මේක තියාගන්න. ඕන් නැත්තම් තියලා යනවා යන්න. ඒකනේ බුදුහාමුදුරු කියලා දීලා තියෙන මිනිස්සු මේ ඇඳගෙන ඉන්නේ මොනවද? කුලී ඇඳුම්. කුලී ඇඳුම කිව්වේ මේ ශරීර කූඩුවට. තේනා නේද? ඔබ දක්ෂ වෙන්න ඕන මාරය හොයාගෙන ගිහිල්ලා දොරට තට්ටු කළා, ඇහැරවල එළියට එක් කරගෙන ඇවිල්ලා, පිළේ ඉඳන් සාකච්ඡාවක් කරලා, එයාගේ ඇඳුම් ටික යාට දීලා, එයාගේ බඩු මුට්ටු ටික යාට දීලා එන්න. එතකොට අනිත් ඒවා දුන්නේ නැද්ද? නෑ, ඒවා කලින්ම දීලා තිබ්බේ. ඇඳුම් ටික විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඒ කියන්නේ ඉදම කඩම මාරයට අයිති, ඈ ඥාති හිත මිත්‍රයෝ අනිත් අය මාරයට අයිති, ඈ පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති නේද? බාලයාගේ සිටිවිල්ලෙන් තමයි ධනයමට අයිති, ඈ දේපල වස්තුවමට අයිති, දරුවමට අයිති කියලා හිතුවේ. ඒවා අතහැරලා කලින්ම අර සාකච්ඡාවන් වලදී ගෙනියන්න දුන්න ඒවා. අයිතිය පවරන්න හැදුව මට එපා කිව්වා. මං එපා කිව්වා. මහ පොළොවෙන් කාටවත් ඉඩම් හම්බෙලා නැහැ නේ නේ. ප්‍රාදේශ සභාවෙන් විතරයි. ඒකට තමයි හිත බැඳිලා ඉන්නේ. ඒක කියලා දෙන්න හිතට. මෙන්න මේ වයින් ගලවගත්තේ නැති හිතකට කොච්චර කිව්වත් පින්නතුනේ නිර්වාණය ටිකක් ඈත ඉඳන් මම පෙන්නනවා. ඔබට ඒ කරා ඇවිල්ලා ඒක ගන්න බෑ. මොකද හේතුව අර බන්ධන ටික ගලවගෙන ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන නිර්වාණය. නමුත් ඔබට අර බන්ධන ගලවගෙන ඉන්න ඕන. මේ පොතේ ධර්මයේ නැත්තේ නේද? පොතේ හැමතැනම ධර්මයේ තියෙන්නේ. ත්‍රිපිටකයේ දෝෂයක් නිසා නෙමෙයි මේ නිවන් දකින්න බැරි. මිනිස්යාගේ තියෙන බන්ධනය වැඩි නිසායි තමන්ගේ වීරිය සතිය මදි නිසායි. හැම ගාතාවකෙම සෝහාන් වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා. අද වගේ දවසක තමන්ගේ පිය රජතුමාට කියනෝ ධම්මංචරේ සුචරිතං නනන්දුස්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. ඔය ගාතාව කියනකොටම සෝහාන් වෙනවා. ඉතින් අනේ ඇයි අපි සෝහාන් වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නාර්ථයේ නිරන්තරයෙන්ම මම ඒ දවස්වල ඔබට නැගුවා. ධම්මපදේ කියවද්දි මේකේ අතීත කතාව කියවනකොට යට තියෙනවා මේ මානවකයා, මේ බ්‍රාහ්මණයා, මේ කුලපුත්‍රයා මේ නිවන් දැක්කා, මේ මාර්ගඵලයට. මට බැරි ඇයි මේ 423ක් ගාථා ඔක්කොම කියවනවා කෝ මට නැත්තේ ඇයි කියන පුංචි මනස ප්‍රශ්න කළා. එතකොට ඔබටත් හිතේ ධම්මං චරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරී සුඛංසේ. මේ ධම්ම කියන වචනේ ඇතුළත මොනතරම් අර්ථයක් තිබුණද කියලා ඔබ හිතනවද? ධම්මචාරී කියන තැන මොනතරම් ක්‍රියාවලියක් තියෙනවද කියලා ඔබ හිතුවද? දැන් ඔබට කිව්වොත් NASA ආයතනයේ නගහරු ලෝකයට රොකට් එකක් යවුවා. දැන් වාක්‍ය පෙළියක් ඔබට හැවුණා. NASA ආයතනය කියන්නේ පොඩි ආයතනයක්ද? නෑ. රොකට් එකක් කියන්නේ පොඩි තාක්ෂණයක්ද? නෑ. අගහරු ලෝකයට යනවා කියන්නේ පුංචි වැඩක්ද? නෑ. අන්න ඔය වගේ එකක් තමයි ඒකත්. තේරෙනවද නේද? ඔය කතාව වගේ එකක් තමයි ධම්මං චරේ සුචරිතං නනං දුස්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මි ලෝකේ පරම්මිච කියන ගාතාවත් ඔය වගේම ගැඹුරු තාක්ෂණයක් තියෙනවා. බරපතල කමක් තියෙනවා. ඈ එහෙනම් සෑම ධම්මපදයේ ගාථාවක්ම කියනකොට මතක් කරගන්න. NASA ආයතනය රොකට් එකක් අගාරු ලෝකයට යවුවා. සමහර උදවියට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තේරෙන්නේ නැති වෙන්නට තියෙන එකම පිළියමයි තියෙන්නේ නැවත නැවත ධර්මය ශ්‍රවණය කරන්ද. භාවිතා බහුලී කතා. නැවත නැවත භාවනා වැඩසටහන් වලට සහභාගී වන්න. නැවත නැවත ධර්මය මෙනෙහි කරන්න. ඒකම තමයි හැකියවීමට උත්සාහය. මොකද අපි උපතින් අකුරුවත් අපිට හැකියාව නැහැ. අකුරු ලියන්නත් හැකියාව තිබුණේ නැහැ. අපි අකුරු පුරුදු වුණේ කොහොමද? නැවත නැවත ඒ අකුරු ලියලා ලියලම තමයි ඒක පුරුදු වුණේ. අපි විභාග පාස් කරෙත් නැවත නැවත ඒවා කියවලා කියවලම තමයි පාස් වුණේ. ඉතින් ධර්මයේත් එහෙමයි. නොතේරෙන කමට එකම පිළිතුර නැවත නැවත ධර්මය ශ්‍රවණය කිරීම. එතකොට සාමින්වහන්සේටත් එහෙමද? අපෝයෝ සාමින්වහන්සේත් එසේමයි. මාරයා කියන්නේ පුදුම බාධා කරපු කෙනෙක්. මට කැසට් අහන්න තිබුණේ නැහැ පින්නුතුනි, පොඩි රේඩියෝ එකක්. මම එක මහත්තයෙකුට කිව්වා, මහත්තයා මට පොඩි මේ කැසට් රෙකෝඩර් එකක් අරන් දෙන්න, මේ මට මේ බණ අහන්න ඕන. සාමින්වහන්සේලාට ඕව ඕනේ. අපිත් ඕව අතාරින් ඉන්නේ කියලා මට එකක් අරන් දුන්නේ නැහැ. ඒ කියන්නේ මාර්යා සංඥාවක් දුන්නා, මෙයාට ඕක දෙන්න එපා, මූ බණාල නිවන් දකී කියලා. එතකොට ඒක දුන්නේ නැහැ මට. ඊට පස්සේ ආයිපස්සේ කියනවා, මේ අරන් දෙන්න සාමින්වහන්සේට ඌමනාමන් නම් කියලා. එයා හිතුවේ මම සින්දු අහන්න ගන්නවා කියලා. දැන් මම අර එකපාර කම්පියුටර් එකක් හැදුවාම ගේම් ගහන්න හැදුවා කියලා මුළු රටම කෑවා ඒක යමදැනම. මම දන්න ගේමක් නෑ ගන්න. ඒක තමයි ලෝකේ හැටිනේ. එතකොට මම කැසට් රෙකෝඩර් එකක් කිව්ලි බණ අහන්න. එයා හිතුවා සින්දුහාන තමයි හැමදෙරේ තියෙන්නේ කියලා. දවසක් මම ෆ්ලයිට් එකෙත් මේ බණක් අහගෙන යද්දි රෙකෝඩර් එකකින් සික් ජාතිකයක් කියන ඕවා මේ මංස්ල කරන්නේ ඕවා කරන්න හොඳ නෑ කියලා. මං කිව්වා එයාට තේරෙන විදියට, මං කිව්වා මම මේ ලෙක්චර්ස් අහන්නේ මගේ නැවත මේ ඒවා අහන්නේ කියලා. ආ කියලා සද්ද නැතුව හිටියා. මිනිහා ඉතින් ඒත් මම මේ සෝන්ස් අහනවා කියලා. ඒවයි මනින්න එපා එකපාරට නේ. දැන් මමත් බණ අහන්න යනවා අපේ ස්වාමීන් වහන්සේගේ ඒ දවස්වල ස්වාමීන් වහන්සේගේ කාමරේ කම්පියුටරයක් තියෙනවා. ධර්ම අවබෝධ කරගෙන යන නිවන් දකින්න බණ කියන හැම කම්පියුටරයක් කියලා මටත් එකපාරට ආවා. ඊට පස්සේ මම මනස හදාගත්තා, ඔබ කලබල වෙන්නේ නැතුව ඉඳපන්, ඔබ නිවන් දකින්නේ නෑ මේ කම්පියුටරේ පැත්තකට දාලා. උන්වහන්සේ ෆැක්ස් එකක් ඊමේල් එකක් යවන්න අවශ්‍ය දෙයක් කරන්න ඒක තිබුණා මේ. හා ඊට පස්සේ ටීවී එක, හා පොඩි එකක් නෙවෙයි ලොකු ටීවී එකක් තියෙන්නේ. ආ ලොකු එකක් තියෙනවා. ඔබට ටීවී එක වැඩක් නැහැ නේ, ඔබ බර ටික ආපහු කියලා හිත හදාගත්තා. දැන් ඔබට නම් මොකද වෙන්නේ? සමහර වෙලාවට ඒකත් ඇති ඔබේ ශ්‍රද්ධාව බිඳ ගන්න, ධර්මයෙන් ඈත් කරගන්න. මාර්ය ඒ වගේ පොයින්ට්ස් උත් අපිට දීලා බලනවා. තේරුණා නේද? ඈ ඒ වගේ ඇදක් උදක් හරි දීලා බලනෝ අසද්ධාව ඇති කරන්න. එතන එක්ක ධාරිය දානවා, එතන බණ අහන්න අමාරුයි, එතන රස්නේ මොනවා හරි දෙයක් කියනවා. ඒ සියලු බාධා බිඳ ගන්න කෙනෙකුට තමයි සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. එහෙමනම් සිද්ධාර්ථ උත්තමයාණන් වහන්සේ සොයාගත් පටිසෝත ගාමි ප්‍රතිපදාව කියන මෙන්න මේ වචන දෙක. නාසා ආයතනේ රොකට් එකක් යවුවා අඟහරු ලෝකයට. තේරුණා නේද? පටිසෝත ගාමි ප්‍රතිපදාව මේ වචනවල ගැඹුර. පටිසෝතගාමි ප්‍රතිපදාව පින්නතුනේ මේ ගැඹුර මේකේ හරපද්ධතිය දැනගන්න ඔබට සෑහෙන කාලයක් යාවි. නෑ නෑ අපි දන්නවනේ වාක්‍ය. ප්‍රතිවිරුද්ධව ගමන් කිරීම, උඩුගම් බලා යෑම ඕවනිකාම වාක්‍ය පමණයි. ඒ තුල ඇති හරබර தত্ত্বය, ඒ තුල ඇති ගැඹුරු සංකීර්ණත්වය බොහොම ප්‍රබලයි. බුදු කෙනෙක් සිද්ධාර්ථ උත්තමයේ කියලා කියන්නේ පින්තුනේ සියලු ලෝකයේ තිබුණු සියලු ආගම්, සියලු භාවනාවල්, සියලු ආධ්‍යාත්මික පුහුණු කිරීම කරලා අවසන් වෙලා හිටපු අවස්ථාවක්. ඒ අවස්ථාව සියලු ගුරුවරු ආශ්‍රය කරලා ලෝකේ හිටපු ඉහළම ආධ්‍යාත්මික ගුරුවරු ටික ආශ්‍රය කරලා ඉවරයි. ඒ උත්තමේ පටිසෝත කියන වචනය මොනතරම් අර්ථාන්විතව ගොඩනගන්නේ ඇද්ද? ඒ වචනේ මොනතරම් අර්ථයක් ඇද්ද? විශාල අර්ථයක් තියෙනවා. මොකද ඔබ ඔබට තේරෙන විදිහට උත්තරයක් දෙන්න බලන්න. මොකද්ද ඒකේ අර්ථය? කියන්න බලන්න. පුංචි විග්‍රහයක් කියන බලන්න. පටිසෝත කියන එක විතරක් විග්‍රහ කරන්න. ආපසු ආපු පාරෙම ආයි පස්සට ඔය ගොඩක් විග්‍රහ කරන්න ලේසි වෙයි. අනුසෝත පටිසෝත කියන දෙකම විග්‍රහ කරන්න. එතකොට හරි මේක මේ මෙහෙම අනුසෝත මෙහෙම වුණාම මෙහෙම පටිසෝත. පින්නතුන්ට හරි උත්තරේ දෙන්න පුළුවන් නම් මං හිතනවා ත්‍රිවේද පාරප්‍රාප්ත බ්‍රාහ්මණයෙකුටත් වඩා ඉහළ ගියපු අධිසංවේදී චිත්තයක් පිළිබඳව දර්ශනයක් සහ ධානයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඉතින් ඒ මට්ටමේදී තමයි ඔය කියන්නේ සිද්ධාර්ථ උත්තමයන් මේ පටිසෝතගාමි ප්‍රතිපදාව කියන න්‍යාය ලෝකෙට හොයාගෙන තමන්ම ඒ ක්‍රමවේදය ප්‍රායෝගික කරන අමුතුම වැඩපිළිවෙලකට යෙදිලා අදිෂ්ඨානයක් කරලා මේ පල්ලංකේ මම ලියන්නේ නැහැ. ලේ ඇට මස් නහර මේ ගහ මුල සිඳිලා මැරිලා ගියත් මං මේ පල්ලංකේ ලියන්නේ නැහැ. හිසේ වේදනාවක් හට ගන්නවා. ඒ පුරුදු කරද්දී හිසේ වේදනාව ඇති වෙනකොට හිතනවා හත් කඩකට හිස පැලී ගියද මම මේ මාගේ උත්සාහය අත්හරින්නේ නැහැ. මරණය දෙවෙනි කරලා සත්‍ය අවබෝධය පළවෙනි කරපු ඒ අපූරු දර්ශන අදිෂ්ඨානය සිද්ධ කරනවා. අන්න ඒ තරම් ගමනක් එක. පැහැදිලි නේ? ඊතරම් වීරයක් තියෙනවා. ඔබ ඔබට තියෙනද ඒ වගේ වීරය? එහෙම වීරයක් කරන්න පුළුවන් ශක්තිය ඔබ ළඟ තියෙනවද? තිනය අතුස්සන්න බලන්න. අනේ බොරුවට හරි අතුස්සන්න ඔබ කවුරු හරි එක්කනේ. කවුරුවත් නැහැ කියනකොට නිකන් හරි දුකයි තිනවනේ. එච්චර වීරියක් නැහැ. පින්නතුනේ අපිට තිබුණනේ. මඩ කිව්වොත් මෙන්න මෙතනින් පල්ලෙහාට පැනපන් මේ උඹට නිවන් හම්බ වෙනවා කිව්වොත් අනිවාර්යෙන් පයින්නවා. ඒ කාලේ වීරිය තිබ්බා. ලෝකාන්ත උඩට හරි එක් කරන ගිහින් මේක පල්ලෙහාට පැනපන් නිවන හම්බ වෙනවා කිව්වොත් පයින්නවා. නාමසොර රජුරු වගේ යකා කිව්වනේ නේ. මගේ කඩේට පැනපන් නිවන දිනන දහම්පදේ කියන දහම්පදේ කියන්නේ නිවන. දහම්පදේ දෙනෝ අන්න බලන්න ජීවිත පරිත්‍යාගයේ ශක්තිය මානසික ශක්තිය උරගා බැලීම. තේනනේ? මානසික ශක්තිය උරගා බැලීම. ධෛර්යය උරගා බැලීම. එතකොට අර කාරණේ මතක් කරන්න පුළුවන්. ඒ වගේ වීරයක් තියෙන්නත් ඕන ඒක තේරුම් කරගන්න. මම සරලව නිකන් තේරුම් කරලා දෙන්නම්. පස්සේ හොඳට කල්පනා කරන්න gedara වලල් ගිහිල්ලා විවේක ස්ථානයකදී කල්පනා කරන් බුදු කෙනෙක් අනුසෝතගාමි ප්‍රතිපදාව කියන්නේ මොනතරම් සංකීර්ණ පරාසයකටද කියලා ඉස්සෙල්ලාම වටහා ගන්න. අනුසෝත කියන්නේ. එහෙමනම් මානව මේ සංඥා පද්ධතිය කියන වචනේ පාවිච්චි කරන්න, මානව සංවේදීතා කියනක පාවිච්චි කරන්න, සියලු මානව සංවේදීතා යනු අනුසෝතගාමී ගලා යෑමක්. එක වචනේ බරපතලයි. තේරුණාද? මානව සියලු සංවේදීතා. දැන් ඉතින් මොන ආගමේ වුණාද, මොන ජාතියේ වුණාද, මොන සංස්කෘතියේ වුණාද, පුරුෂයෙක් වුණාද, ස්ත්‍රියක් වුණාද, මොන නිකායේ වුණාද, මොන බ්‍රාහ්මණයේ කිසිවරයෙක් වුණාද, ප්‍රශ්නයක් නැහැ. මානවයෙක් නම් සියලු මානව සංවේදීතා යනු අනුසෝතගාමී ප්‍රතිපදාවයි. හරිනේ? පැහැදිලිද? දැන් ගෙදර ගිහලා හොඳට ඔළුව කඩලා සියලු මානව සංවේදීතා කියන එක ඉගෙන ගන්න. ඒක අතිශය සංකීර්ණයි. ඉගෙන ගැනීමක් නෙමෙයි, ප්‍රත්‍යක්ෂතාවයක් සඳහා කටයුතු කරන ඔබට ඒක ඉතාම සංකීර්ණ කාර්යයක්. සියලු මානව සංවේදීතා අනුසෝතගාමී ප්‍රතිබල. එහෙමනම් ධානවලින් ලැබපේව පවා මොනවද? මානව සංවේදීතා. මානව සංවේදීතා. දැන් විග්‍රහ කරේ නෑ පටිසෝතගාමීත්වය. දැන් ඔබ ගෙස් කරන්න හරි නිකන් අනුමාන කරන්න හරි බලන්න පොඩ්ඩක් කරන්න. මේ කාරණේ ටිකක් අඳුනගෙන අරක අනුමාන කරන්න හරි ප්‍රකාශයක් කරන්න. මේක හැබැයි මේක හොඳට අඳුනගෙන සියලු මානව සංවේදීතා අනුසෝතගාමී ප්‍රතිපදාවයි. ලබන්න තිබුණු නේව සංඥා නා සංඥා අකිංචාන ආතනේ ඒ ඔක්කොම ලැබලා තිබ්බේ සියලු මානව සංවේදීතා. තිස්සෙක් තලේම ලැබලා තිබ්බේ. එතන ඉඳන් තමයි මේ පටිසෝතගාමී ප්‍රතිපදාව හොයන්නේ, ගමන් කරන්නේ. එහෙමනම් මේ ගලා යෑම කොහොමද? අනුසෝතගාමී ප්‍රතිපදාව. හරි, දැන් එතන ඒක තේරුම් අරගෙන, හොඳට තේරුම් අරගෙන, සිහිය හොඳට අවදි කරගෙන, හොඳට Tamanට නුවණට ප්‍රත්‍යක්ෂ කර ගනිමින් උත්තරයක් දෙන්න මට පුළුවන් තරම් පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේකයි. Number one, පළවෙනි එකට එන්න බෑ ඔබට මානව සංවේදීතාව අතරට ඔබට එන්න බැරි වෙනවා. ඒ උත්තරේවත් දුන්නේ නෑ නේ මට. ඒ උත්තරේ හැරි ඔබට දෙන්න තිබ්බා. ඒ උත්තරේ හැරි දෙන්න නම්බර් 1 පළවෙනි එක ඔබට බෑ මානව සංවේදීතාව අතරට එන්න බැරි වෙනවා මේ ගම මග විග්‍රහයට. මට හිතෙන විදිහට ඔය ඇත්ත උත්තරේ රස විඳිනවා වගේ නේද? මොන උත්තරේද? පටිසෝතගාමි කියන උත්තරේ. ඒ නිසා සයන්ස් එක විග්‍රහ කරන්න ඕනේ නැහැ වගේ. කන අඹ ගෙඩිය මොකද දන්නේ විග්‍රහ කරන්නේ? අපි රස විග්‍රහ කරන්න ඕනේ නෑ නේ. කන අඹ ගෙඩියක රස විග්‍රහ කරන්න ඕනේ නෑ. මේක කටුවිත්තයි කියලා දැනගත්තනම් ඊට පස්සේ අපි යාට මුකුත් කියන්න ඕනද? දැන් අපි පාරේ යද්දී එකපාරට අපි මුකුත් කියන්නේ නැහැ යාට. යාට කියන්නේ මේ කටුවිත්තා. එතකොට යා තුළ ක්‍රියාත්මක වෙනවා ස්වභාවික අනිද්දනුම් සම්භාරය. අනිද්දනුම් උත්තරේ කියන්න ඕනද? මේක කටුවත්තක්, මේක උඩ කකුල තියන්න එපා, අහකින් කකුල තියන්න. ඒව කියනවාද අපි? මුකුත් කියන්නේ අපි ඒවා. අපි කියන්නේ මේක කටුවිත්තා. ඔනොතන වලක්. අපි දන්නේ පණින්න කිව්වද? අයින් වෙන්න කිව්වද? අර බලන කෙනා තමයි තීරණය කරන්නේ. මේක වැටිලා යනවද අයින් වෙලා යනවද? මේක පටිසෝතගාමි ප්‍රතිපදාවයි, මේක අනුසෝතගාමි ප්‍රතිපදාවයි, මේක පටිසෝතගාමි ප්‍රතිපදාවයි කියලා මෙයා තේරුම් ගත්තාම එයා දන්නවා. මේක විශේෂයෙන් මේක අනුසෝතගාමි ප්‍රතිපදාවයි කියලා තේරුම් ගත්ත ගමන් එයා දන්නවා ඊළඟ ක්‍රියාවලිය. මෙන සර්පෙක්. අපි වෙන මොකුත් කියන්නේ නැහැ. එයා දන්නු දුවන්න. එහෙමම නෑ සායින්හන්ස, අපේ රටේ පහුගිය කාලේ මෙන්න මෙතන බෝම්බයක් තියෙනවා කිව්වම කට්ටිය මේකතු වෙලා බලනවා. එහෙම නැද්ද? අපු යර නුගගොඩ අර රෙදි කම්මල ළඟ එහෙම නෙවුනේ. කට්ටිය මේකතු වෙලා හමුදා නිලධාරියෙකුත් ඇවිල්ලා රයිට් මේක රෙඩ් ෆ්ලෑර් එක තමයි කපන්න තියෙන්නේ කියලා කැපුවා. බලාගෙන ඉඳ පිටුවා අය ඔක්කොම ටිකේ. එහෙමත් මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ නිසා අපි මිනිස්සුන් හරි භයානකයි. මෙන්න වලක් කියලා පෙන්නන්න බයයි. මූ පයින්නවා මේකට. දුවන්න එපැයි. ඈත් වෙන්න එපැයි. නේද? පටිසෝතගාම ප්‍රතිපදාවේදී අපිට එහෙමනම් මානව සංවේදීතාව භාවිතා කරන්න බැරි වෙනවා කියලා අංක 1ේදීම අපි අඳුන ගන්න. මොනවද මානව සංවේදීතාව? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මානව සංවේදීතාව ටික. ආය වෙන දෙයක් නෑ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒවා සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳින්නා වූ, ලෝභ ද්වේෂ මෝහ වශයෙන් පවතිනා වූ මානව සංවේදීතා සමූහය. ඊළඟට ඕක විග්‍රහ කරාම, විභජනය කරාම විශාල ග්‍රන්ථයක් නිර්මාණය වෙනවා ධර්මයේ තුල අභිධර්මයේ කියලා. සංකීර්ණයි. අපිට අවශ්‍ය කරන්නේ නිරෝධ මාර්ගයේ පින්නතුනේ. හිතක් හැදෙන විදිය ලෝකේ මනෝවිද්‍යාඥවරුන්ට විග්‍රහ කරන්න පුළුවන්. මම ওই මනෝවිද්‍යාඥවරුන්ගේ පොත්පත් එහෙම බලලා තියෙනවා. මම ඒකේ බලන්නේ මෙයාට නිරෝධය විග්‍රහ කරන්න පුළුවන්ද කියලා. මට හම්බුන්නේ මනෝවෛද්‍යවරයෙක්, මේ විද්‍යාඥයෙක් විනිරෝධය විග්‍රහ කරපු කෙනෙක්. එකක් ඒක ධර්මතාවයෙන් මේක විග්‍රහ කරන්න අපහසු එකක්. නමුත් එහෙම විග්‍රහයකට ලං වෙනවද කියලාවත් බලලා තියෙනව නැහැ. එයා මානව සංවේදීතා ක්‍රියාවලියන් හොයාගෙන ප්‍රකාශ කරලා තියෙනවා මිස මේ මනසින් ඉවත් වීම පිළිබඳව කතා කරන්න බෑ. ඒ නිසා මේ ලෝකේ අන්න ඒක තමයි විශිෂ්ටත්වය කියන්නේ පින්නතුනේ. දැන් බුද්ධ කාලයේත් හිටියා එක භික්ෂුවක් බොහොම ලස්සනට බණ කියනවා. තාවි වික්ෂක් ඉන්නවා. යට එච්චරම මන කියන්න බෑ. එයා හරි නියනයි. ඉතින් කිව්වා මේ ඉතින් ධර්මයේ දැක්ක කෙනාට වඩා ඉගෙනගත්ත කෙනා හොඳින් ධර්මයේ කියනවනේ. ඉතින් එහෙනම් දැක්ක කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි ඉගෙනගත්ත කෙනා කියලා කිව්වා. ආ එන්න කියනකො දෙන්නටම කියලා ගෙන්නුවා. ගෙන්නල මෙයාට කිව්වා ධර්මයේ කියන්න. හා කෝ කියෙවුන්නේ නෑනේ නිරෝධය ගැන අහලකවත්. එයා කිව්වා කන්න බොන්න අඳින්න පළඳින්න ජාතිය සංවර්ධනය වෙන්න සංස්කෘතිය සහ චිත්ත වීති විග්‍රහ කළා. කෝ නිරෝධයක් කියෙවුන්නේ නෑනේ. මේ ඉගෙන ගත්ත කෙනා. හා බෑනේ විග්‍රහය බෑනේ. හා එහෙනම් මේ භික්ෂුවට අවබෝධයටපත් වෙච්ච කෙනාට කියලා කිව්වා. දැන් නිරෝධ විග්‍රහය කරා. එහෙනම් නිරෝධ විග්‍රහයන් කරන්න පුළුවන් අවබෝධ කරවන්න පුළුවන් ලෝකේ සත්‍ය අවබෝධ ඌවෙකුටම පමණයි. ඇඳුමින් ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් ඒකේ ගැටලුවක් නැහැ. සත්‍ය අවබෝධ වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට නුවණ තියනවා නම්. එහෙනම් පැවිදි වෙන්න ඕනේ කියලා එකක් නැහැ. නුවණ තියෙනවා නම් අවබෝධ කරන්න පුළුවන්. ආනන්ද හාමුදුරන් බුදුහාමුදුරු දේශනා කරනවා. ආනන්ද හාමුදුරු ප්‍රශ්න කරනවා මේක ගිහි ඇඳුමින් බැරිද? ගිහියට බැරිද? පුළුවන් ආනන්ද පුළුවන් පුළුවන්. බැරි කමන්නේ. එහෙනම් අපි මහණ වෙන්නේ මෙච්චර දුක් විඳගෙන ලේසියෙන් ඉක්මන් ඉක්මන්. ලේසියෙන් ඉක්මන්. තේරෙනනේ ඒකයි. ඉතින් බින්නතුනේ අපිට ධර්ම ගවේෂණය කරන්න අපේ භාවනා මධ්‍යස්ථාන වලින් උදේපාන්දර කැඳ එක හම්බ වෙනවා. ඊට පස්සේ දාන ටික හම්බ වෙනවා. ඊට පස්සේ ගිලම්පස හම්බ වෙනවා. අපිට කොච්චර කියනවනම් භාවනා කරනවා නම් මිදුලක්වත් අතු ගන්න එපා. අමදින්න එපා. මොකද පළවෙනි එක භාවනාව. එච්චරයි. අපි නිකම්වත් කම්ප්ලයින් එකක් කරා මහවල්ලා ආමුදුරු අර මිදුලවත් අතු ගාගන්නේ මේ ඔහෙ ඉන්න කුටියට වෙලා නෑ නෑ ඒ ආමුදුරු තමයි හොඳම ආමුදුරු. ඇයි? එයා භාවනා කරනවා. තේරුණා නේද? අනිත් අය මේ විදුල වටේ අතු ගගා පේන් කර කර කුටිය හදා හදා ඉන්නවා නෙමේ. ඒක තමයි වැදගත්ම දේ කියලා කියනවා. ඒ පුරුදු පුහුණු වෙන කාලේ. ඉතින් ඒ පහසු ගොඩාක් වැටෙනවා අපිට. ඒ පහසු ඉතින් ඔබටත් දැන් ගන්න පුළුවන් විශ්‍රාම සෝයෙන් ඉන්නවනම් විශේෂයෙන් ගන්න පුළුවන්. එසේ නැතත් ඔබට කාලය හදා ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. හොඳින් බලන්න අර බලු උදාහරණේ ගන්න. මොකද්ද බලු උදාහරණේ? එයාට උසුළු විසුළු කරන කෙනෙක් උසුළු විසුළු කරනවා. අංක එකට කරන්නේ මං හිතුවා මේ බල්ලා මේ උසුළු විසුළු කරනකොට පැන පැන එයාට ප්‍රතිචාර දක්වයි බුරයි කියලා. මේ බල්ලා පුදුම බල්ලෙක් අර නිකන් අර මනුස්ස ඔළුවක් වගේ තියෙන බල්ලෙක් ඉන්නේ ලොකු. මං දන්නේ නැහැ නම මොකද්ද කියලා. නිකන් ලොකු ඔළුවක් තියෙන මේ ලැබ්‍රඩෝරද මවුද බොක්ස්ද මං දන්නේ එක එක කියලා. ඒ අර මේ තරගර මිනිස් ඔළුවක් වගේ මෙයාගේ ඔළුව පරි මහතයි. මිනිහා බිරිවේ නෑ. ආවා කෙලින්ම කණුවෙන් ගැලෙව්වා පටිය. එනනේ පඩිය මෙහෙම ඔසවලා අර නිකන් පාරායිනේ තියෙන අර මේ පදික වේදිකාවෙන් කරන කණුවක දාලා ගිහිල්ලා තිබ්බේ. මෙයා මෙහෙම කරලා කණුවෙන් ගත්තා. එලෙව පරුසේ පස්සේ ඉස්සෙල්ල බැඳීම ලියාගත්ත පස්සේ දිව්වා. දැන් අපේ උදවිය බැඳීම තීද්දි නිර්වාණය පස්සේ එලවන්න බලනවා බලනවා මේ දන්වලෙන් ආය අදිනවා. ආය හැදලා තියෙනවා. ඊට පස්සේ අහනවා ඇයි මට බැරි? ඇයි අරය දුවනවා? මයි මට දුවන්න බැරි. ඔබ බැඳලා. ඔබ බැඳලා. ඔබ බැඳිලා. නෝන නිවන් දැක්කයි මට නිවන් දකින්න බැරි. නෝන බැඳලා නැහැ. මහත්ය බැඳිලා. ternaryද? එක්ක මහත්ය නිවන් දකින්නවා. ඇයි නෝන අහනවා ඇයි මාත් එකට නිබන හැව්වේ? ඇයි මට නිවන් දකින්නේ? නෝන බැඳලා. මහත්ය බැඳිලා නැහැ. තේරුණාද? බැඳීම් නැති කරගන්න කියන එක මොකද්ද කියලා අපේ පින්නතුන් විග්‍රහ කරන්න ඕනේ නෑනේ. යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න නැතුව පැහැර හැරලා නම් කෙනෙකුට බැඳීම් වලින් නිදහස් වෙන්න බෑ. තේරුණාද? මතක තියාගන්න. එක මහත්මයෙක් උදාහරණයක් මම ගෙනල්ලා මතක තියාගන්න. මේ විදේශ රටක ඉන්න මහත්මේ. එයා කියනවා සාමිනාස මම මේ ධර්මයේ ගොඩාක් කාලයක් තිස්සේ ඇහුවා. ඇහලා මම බැලුවා මගේ හිතේ තියෙන ලොකුම බැඳීම මොකද්ද කියලා. මට ඔක්කොම අතාරින්න පුළුවන් සාමිනාස. මට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගේ හිත පොඩ්ඩක් එකතරා කරේ දෙන තැනක් තියෙනවා කිව්වා. මම නැති වුණොත් මේ මොකද වෙන්නේ කියලා. මේ දරුවන්ට සහ ඒ අයට. තේරුණාද? යාට තිබුණේ ඒ බැඳීමලු මේගොල්ලෝ හිතෙන් අත්හැර ගන්න අමාරුයි. මම නැති වුණොත් හරි මොන හරි දෙයක් වුණොත් මේ මේගොල්ලන්ට වෙනවයි කියලා. ඉතින් මේ බැඳීම නිදහස් කරගන්න මෙයා කරපු ක්‍රියාවලිය තමයි හොඳ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාලා තියෙනවා. තමන් නැති වුණොත් හරි තමන්ගෙන් පස්සේ හරි ජීවිත කාලෙම දැන් ලැබනවට වඩා වැටුපක් ලැබෙන විදියට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් හදලා දීලා තියෙනවා ජීවිත කාලෙම හම්බ වෙන. එයා නැති වුණොත් එයාගෙන් යැපෙන්නන්ට ජීවිත කාලෙම හම්බ වෙනවා. ලංකාවේ නෙමෙයි ඉතින් විදේශ රටක නිසා ඒව රක්ෂණ සමාගම් ෂුවර් ඇති. ලංකාවේ දැන් මුන්න ඉතින් රක්ෂණ සමාගමක් නැහැ ටික කාලයක් යනකොට. ඉතින් ඒක නිසා මේ එයා කියනවා මට ඒ දේ කළාට පස්සේ මට මේ හිත කලව ගන්න ලේසි වුණා. දැන් බලන්න යුතුයකම වගකීම පැහැරහැරලා නිවන් දකින්න බෑ. යුතුයකම වගකීම ඉෂ්ට කරලා තමයි නිවන් දකින්න. අර අසාධාරණ යෝජනා මාර්ය කරාම ඒකට දක්වන්න පුළුවන් යම් යම් දේවල්. එහෙම නැත්තම් යුතුයකම ඉෂ්ට කරන්න ඕන, වගකීම ඉෂ්ට කරන්න ඕන. වරදක් කරලා තියෙනවා නම් ගිහිල්ලා සමාව ගන්න ඕන. තේනවා නේද? චේතනාන්විතෝ වරදක් නිකන් ඉන්න මිනිසුන්ට වැරදි කාර්යෝ කියලා පටවන්න පුළුවන්. ඒකට ඉතින් අපි දන්නේ නෑ. ඈ චේතනාන්විතෝ වරදක් කරලා තියෙනවා අපිට සමාව ගන්න පුළුවන්. හොරගමක් කරලා තියෙනවා නම් දීලෙන්න පුළුවන්. ඈ එහෙම කරලා තියෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය සම්ප්‍රදායේ සම්තින් හම්බ වෙනවා නම් ඒව දීලා යන්න ඕනේ. යන්න ඕනේ නෑ. ඒක ඉතින් හැටින්නේ දැන් ටිප් එකක් හම්බ වෙනවා නිස්ටුවට් කෙනෙක් හැදියට වැඩ කරනකොට. ඉතින් ඒක හොරගමක් කියලා ඌට ඒක හොයා බෙදන්න බෑ. ඒක ටිප් එක. දෙරණේ ඒව ඉතින් ගණන් ගන්න බෑ. මොකද සේවාවක් කරනකොට පොඩි පොඩි ටිප් හම්බ වෙනවනේ නේ. ඒවා ඒවට ඉතින් එළවලු ගිහිල්ලා දෙන්න යන්න බෑ. සාමාන්‍යව තියෙනවා නම් ඉතින් චේතනාන්විතව ගිහිල්ලා ඉවරලා හිතලා මතලා ඔන්න හිතේ රැඳිලා එකක් තියෙනවා නම් රක්ෂයන් ඒක නෙවැරදි කරගන්නත් ඕන. ඒ කියන්නේ හිත කොහේ හරි රැඳෙනවා නම් එතනින් තමන් හිත ගලව ගන්න කොහොම හරි ක්‍රමවේදයක් උපායක් අවබෝධයක් ඇති වෙන්න ඕන. එහෙම නැතුව එයාට ගැලවෙන්න බෑ. මොකද හේතුව සත්‍ය අවබෝධයේ anu සැබෑම මරණය. සැබෑම මරණය තමයි සත්‍ය අවබෝධය කියන එකේදී අපි ලබන්නේ. මරණය කියන කඩිර පැනලා තමයි සත්‍ය අවබෝධය කියන එක කරන්නේ. මරණය කියන කඩිරෙන් මෙහා පැත්තේ ඉඳලා සත්‍ය අවබෝධ වෙන්න බෑ. තේරෙනවද ඒක? පිළිගන්නවද? දැන් මේ ඉර කියලා හිතන්නකෝ. මේ තමයි මරණේ කඩිර. ඔය ඇත්ත මරණේ කඩිරෙන් මෙහාට පැනනොත් විතරයි. ආ, හිතන්න පුළුවන්ද මේක මරණේ කඩිර කියලා හිතාගෙන මේ පැත්තට පනින්න? එහෙම පයින්න පුළුවන් නම් විතරයි සත්‍ය අවබෝධ වෙන්නේ. අර රජතුමාටත් එහෙමයි. යකා කිව්වෙත් ඒකයි. කන්ද උඩින් පනින්න. දහම්පදේ කියන්න මොකද කියන්නේ? මරණේ කඩේම පන්නන්න. සත්‍ය අවබෝධ වෙනවා. ඒ නිසා මරණේ කඩේම පැන්න ගමන්ම සත්‍ය අවබෝධ වෙනවා. එක වචනයයි ඕන. දුරුදේ දුටුපමණයි. සියල්ල අත්හරින්න. සියල්ල අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිත්‍ය. කාලයට හසු නොවන්න. විශ්වයේ සමග ස්වභාව ධර්මයේ සමග එකතු වන්න. ස්වභාවක සත්‍ය හා මුසුවන්න. ඔය වගේ එක වචනයක් ඇතේ. තේරෙනා නේද? මරණේ කඩේම පැනලා එන්න ඕන. මනසින් ආධ්‍යාත්මයෙන්. ඔයාට ඒ හොඳටම ඇතේ. දුටු දේ දුටු පමණයි. ඇසු දේ ඇසු පමණයි. කාලෙන් තොරව වාසය කරන්න. මේ මොහොතේ වාසය කරන්න. මේ මොහොතේ ඉන්න ප්‍රසන් මොමන්ට් ඉන්න කිව්වත් ඒත් ඇති. එයාට ඒ හොඳටම ඇති. මරණේ කඩේල පැන්න කෙනාට ඔය හොඳටම ඇති. ඉතින් මේවා කියන්නේ පැනපු නැති අයටද? ඊහරයට අර බන්ධනේ හිර කරනවා. ඒ බන්ධනේ හිර කරනවා. එයාගේ බැඳීම එයාට බාධාවක් කරනවා. ඒ නිසා තමන් ඉස්සෙල්ලා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය වෙන්න ඉස්සෙල්ලාම දුක බන්ධනය කොහෙද කරලා තියන්නේ? වාන කොහෙද බැඳලා තියෙන්නේ? නිර්වාණ බැඳීම නෑ. බැඳීම ඉස්සෙල්ලම ගලව ගත්තා. මොන බැඳීමද? සියලු බැඳීම් ගලව ගත්තා. මනසින් අපි ගොඩක් ඔය උදවි බලාපොරොත්තු වෙන්නේ මේ පිටින් බැඳීම් ගලව ගත්තා වගේ ලක්ෂණයක් පෙන්වන්න ඕන කියලා. එහෙම ඒවා පෙන්වලා වැඩක් නෑ. එහෙමනම් ඉතින් ඔය කැලෑවල් වලට ආසන්නලත් ඉන්නේ නේද? එදි ජනතාවත් ඉන්නේ. ඒ එහෙම වෙන්නේ නැහැ නේද? ඉතින් ඔය වඳුරු වගේ සත්තුත් ඉන්නේ නේද? බැඳීම් ගලව ගන්න වෙන්නේ. මේක මානසික ක්‍රියාවලියක්. ඈ දැන් ඔය මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙන්නේ කොහෙද? උඩු මහන් තලේලු. දැන් මෛත්‍රී වරුණාමි තියෙනවා. ආයි කොහෙක කැලේ යන්නේ උඩු මහන් තලේ ඉඳගෙන. ඈ තමන්ට උපස්ථාන කරන්නේ තමන්ගේම බිරිඳ. කිරි බිරි දෙන්නේ තමන්ගේම බිරිඳ. වෙන කෙනෙක් එන්නේ නැහැ. සුජාතාව නැහැ. සග්‍රහ කරන්නේ තමන්ගේම බිරිඳ. එතන උඩු මහන් තලේම බුදු වෙනවා. ඒ උඩු මහන් තලේදීම අටපිරිකර හම් වෙනවායි පැවිදි වෙනවායි මහාන වෙන බුද්ධත්වයට පත් වෙනවායි කියන ඒවා තියෙන්නේ. මට හිතෙන විදිහට ලෝකෙ තියුණුම අවස්ථාවක තමයි මේ මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙන්නේ කියලා. එහෙනම් සත්මහල් ප්‍රාසාදයේ ඉහළම තැනේ ඊට පස්සේ උඩු මහන් තලේම ඇවිල්ලා ඒ වගේ මේ ධර්මයේ කියන ඒ කාලේ මිනිස්සු සියලු දෙනාටම ඉගිල්ලීමේ හැකියාව තියෙනවා. අහසින් යෑමේ හැකියාව තියෙනවා. එතකොට අපේ උදවිය කියන්නේ එර්ධි බල තියෙනවා කියලා. එර්ධි බල නෙමෙයි මට හිතෙන විදිහට මේ තාක්ෂණික බලයක් දාගෙන හැමෝම යනවා ඇති කියලා හිතෙනවා. මට හිතෙන ලෝකේ මේ අර මේ ආදි යුගයකට ගිහිල්ලා අපේ බුදුහාමුදුරු වගේ මේ මේ ලයිට් නැති වතුර නැති සීතකර නැති කාලෙක නෙමෙයි. අදි තාක්ෂණික යුගයක් එක්ක වෙන්නත් පුළුවන් විද්‍යාත්මකව මේ තියෙන යුගය මෙහෙම ගිහිල්ලා තා අවුරුදු 3-4000 5000 10000ක් යනකොට කොහොම සංවර්ධනයක් තියේද මෙහෙම මේකෙ මේකී හැරි ගිහිල්ලා ඊට පස්සේ කොහොමත් අපි දන්නවා විද්‍යාත්මක අනුකූලව හිරුගේ විනාශයත් ඒ වගේම පෘථුවියේ විනාශයත් ඒ වගේම තව බිලියන 4කින් වගේ කාලයකින්ද කොහෙද මේ ගැලැක්සි දෙක මිල්කි වේද මොනවද ඇන්ඩ්‍රොමීඩා කියන ওই ගැලැක්සි දෙක එකට මේ හැප්පෙනවා ඇවිල්ලා එතකොට මේ 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 තියෙන ගැලැක්සි එකම නැති වෙලා යනවා ඉතින් අපි ගැන කවර ගතාද එතකොට අග්ගාල මුලේට සංඥාවක් දෙනවනේ අනේ අපි මොනතරම් පටු සිතිවිලි අතරද වචන අතරද මේ මේ පොඩි පොඩි නුරුස්සනකම් ඒව මේව මේ හාමුදුරුන්ට මඩ ගහගෙන අරව මේව නිඳා කරගෙන ඉන්නේ අර වයසක හාමුදුරු කෙනෙකුට අවුරුදු 70 ගානක හාමුදුරු කෙනෙකුට ඇඳක් අඩාගෙන වටුනා කියලා අර දොස් කියන අපරාධේ උන්වහන්සේ ඇඳට නක් ගන්න දෙන්නේ කොහොමද තේරුණා නේද? ඒ වගේ මේ කියන ඒවා එච්චර විශ්වාස කරන්න එපා පිනතුනි. මේ හාමුදුරන්ගේ ෆොටෝ එක බැලුවම පේනවා මේ හාමුදුරු නක් ගන්න ඇඳට දෙන්නේ කොහොමද? දැන් අනිත් එක ලංකාවේ තියෙන හොඳ බුරුත පොස්සැඳන් තියෙන්නේ ඇඳක් අඩාගෙන වැටෙන්නේ නම් ජෝන් සීනවත් එන්න ඕන. ඒව නැත්තම් ඇඳ කඩන්නම් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඔය ඒ කියන දේවල් මේ මඩ ගාඩේව කඩේ එකතු වෙලා එච්චර ගණක් ගන්න එපා නින්දා කරන්න එකතු වුණාම ඒ පුජ්‍යලිය අමුතු විදියට නින්දා කරනවා පින්නතුනි. ඒව පරිස්සම් වෙන්න මොකද මමත් එවැනි කල්ලි එක ඒ කාලේ එක්තරා පන්සලක ඉදදී වැඩ කරලා තියෙනවා. මං කරලා නැහැ මං කරනවා දැන් බල්ලා දෙනවා ළඟ පන්සලට ළඟ මම කියන්නේ කාය පන්සල ඉස්සර මහන වෙලා හිටි පන්සලට ළඟ තව පන්සලක් ගැහුවා ඇවිල්ලා හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරු කිව්වා ලොකු හාමුදුරු කිව්වා ඒ පන්සල තියන්න බෑ අපේ පන්සලට ළඟයි ඊට පස්සේ විශ්වවිද්‍යාල කාර්යයක ඉන්න තුන්වෙනියා ඇදිට එයාට දුන්න කොන්ත්‍රාත්තුව දීලා 15,000ක් දුන්නා වැඩේ ඉවත් කරන්න මුඩුකු පන්ති ඉන්න කොල්ල සෙට් එක අඬ ගැහුවා උන් කිව්වා නිකන් නම් වැඩේ බෑ බෝතල් දෙකක් ගත්තා කුකුල්ලොත් තිල්ලුවා කුකුල්ලොත් දුන්නා එයාව වෑන් එකක් දාගත්තා මුඩුකු පන්තියෙම ගෑනු කෙනෙකුත් දාගත්තා ගෑනු කෙනාට යන්න කිව්වා බෝධි පූජාව කතා කර කර ඉන්න කිව්වා අපි කොළු ටිකක් තියන් එළියේ ඉන්නම් කිව්වා ඩිංගක් වෙලා ඉඳලා මේ ගෑණි කිව්වා මේ බලන්න මේ හාමුදුරු මට කුටියට අඬ ගන්නවා කියලා ගෑ ගැහුවා තෝ බොල මෙතන කියලා අර හාමුදුරු කල්ලන් ගැව්වා ගාල කුටිය කඩලා මේව ගැල්ලා මාත් ඒ වෑන් එකේ ගියා බොරු කියන්න ඕනේ නැනේ අපේ පන්සල ළඟනේ ගැහුවේ අපි ගහන්න දෙන්නේ එහෙම ලේසියෙන් හැබැයි මම එක දෙයක්වත් මම කරේ නැහැ මෙහෙමත් ලෝකයක් කියලා කලකිරුණා හැබැයි මම ඒ වාහනේ ගියා මගේ මගේ ඇතරෙල බලන් හිටියා මුළු මුළු කුටි ඔක්කොම එවලම් කඩලා දැම්මා කඩලා මට හරි දුක හිතුණා කණුවේ මෙහෙම පාත්‍රේ විතරක් එල්ලිලා දිනවා මෙහෙම පාත්‍රේ කුඩේ දැන් විශාල චූදිතෙක් වැඩිකාරයෙකුත් වෙලා හානි කළ නමුත් බලාගෙන ඉන්න මිනිස්සු හිතන්නේ මේ යකා බෝධි පූජා කරේ බුදු හාමුදුරුවෝ වගේ බලන්න මේ යකා කරන වැඩ ගොතනේවා හදනේවා නිර්මාණය කරනේවා ගැහණියෙකුට කරන්න පුළුවන් දේවල් නේ දුෂ්ට වුණු චින්චි මාණිකාවරු අපි කෙලින්ම රුපියල් 2000ට නිර්මාණය කරනවා තේනා නේද? එහෙම ලෝකයක් තියෙන නිසා කිසි වෙලාවක ඔය කරන අමූතු විග්‍රහයන් එක්ක වැඩි කලබල වෙන්න එපා. අපි කෙරෙහි ආවත් බය වෙන්න එපා. විශේෂයෙන් මම කියන්නේ මේ ආර්ය ධර්ම අවබෝධ කරගත්ත උත්තමයෙකුට එහෙම හදිසියක් නැහැ. එහෙම ඕනකමක් නැහැ. ඔය මලකුණු කන්න උවමනා නැහැ. එහෙම කන්න ඕන නම් මලකුණු ඕන තරම් තියෙනවා ලෝකේ කන්න. තේරෙනා නේද? ඒ නිසා ඒ උත්තමයට අවශ්‍ය නැහැ එහෙම දෙයක්. එහෙම කෙනෙකුට අවශ්‍ය නැහැ එහෙම දෙයක් ඕනේ නැහැ. එච්චර උන්වහන්සේලා ඊට වඩා පරමාර්ථිකින් යුක්තව ඉන්නවා. නමුත් මේ උන්වහන්සේලාට ලැබඳිව වාසය කරන්නේ උන්වහන්සේලා එහෙම නරක නැති නිසාමයි. ඈ කාන්දා උදවියම මේ ඔක්කොම කරගෙන ඉන්නේ උන්වහන්සේලා එහෙම නැති නිසා. එහෙම මේ තියනවනම් කිට්ටු වෙන්නවත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳවත් හොඳ අවධානයෙන් ඉන්න ඕන. මාර බලවේග ඒක හැටි බුදුහාමුදුරුවන්ටත් එහෙමයි, අද කාලෙත් එහෙමයි. එහෙම උනාමයි කියලා කිව්වත් අනේ කවන්නේ, ඉතින් උන්වහන්සේට පස්සෙකුත් නැත්තම් ඒ අර පස්ස යන ගාන කවන්නේ කියලා හිතාගෙන ඉන්න පුළුවන් මට්ටමට හිත තියෙන්න ඕන. තේරුණානේ? එහෙම නැතුව නම් ඕගොල්ලන්ට මේ නිවන් දකින්න හම් වෙන්නේ මේ ඔය සංස්කෘතිය තුළ. ඒ නිසා මම ඕක වැඩි කියන්න යන්නේ, මොන වචන ගියේ වෙද්ද නැහැ නේ. ඒක නිසා ඔකේ නතර කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි, සුභත් වේවා. අද මැදින්පුර පසළොස්වක බොහෝ දවසේ සද්ධර්ම දේශනා දායකත්වයේ භාවනා වැඩසටහනේ දායකත්වයේ දක්වමින් කටයුතු කරන්නේ එංගලන්තේ පදිංචිව කටයුතු කරන ගයා මහත්මිය විසින්. ලංකාවට ඇවිල්ලා තමගේ හිත මිත්‍රාදීන් එකතු බහදු කරගෙන මේ දායකත්වයේ දක්වලා එතුමියට ප්‍රාර්මිතාවක් වේවා කියන අදහසයි නිවන් දකින්න බලාපොරොත්තුව. ඒ වගේම ස්වාමින් වහන්සේට සද්ධර්ම දේශනය සිද්ධ කරන අපේ ඇඹිලිපිටි ආනන්ද හාමුදුරන් වහන්සේට ආයුරාරෝග්‍ය සැප වර්ධනය ප්‍රාර්ථනා කරගෙන උන්වහන්සේගේ ශාසන කටයුතු වලට ආශිර්වාද කරනවා බොහොම පිං. ඒ වගේම එතුමිය බොහොම ආදරයෙන් ධර්ම ශ්‍රවණය කරන තවත් අනුශාසකේ තමයි ඒස් බාලසූරිය කියන මේ අපේ කල්යාණ මිත්‍ර පින්වත් මහත්මයා. එතුමන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කිරීමත් මේ ගයා මහත්මියගේ තියෙන ප්‍රධාන අරමුණක් බවට පත් වෙනවා. අප විශේෂයෙන් අපේ ඒස් බාලසූරිය මැතිතුමන්ට දිගාසිරි ලබන්න, තුරුණුවන්ගේ ආශිර්වාදය ලබන්න, තව බොහෝ දෙනාගේ නැනනුවන පාදන්න, උතුම් දර්ශනය ලෝකයට හෙලි පෙහෙලි කරන්න එතුමන්ට දීර්ඝායුෂ සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. හොඳයි, තැම්පත් කරන්න, තැම්පත් කරන්න හැමෝම ගිහිල්ලා. හරි, ඒ වගේම අරමුණු බවට පත් වෙනවා සෑම සිළු දිනාටම, එම පවුලේ සෑම සිළු දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් මේ දාන කටයුත්තට සහ සම්බන්ධ වන උදව් උපකාර කරපු හැම දෙනාගේම උත්තුංග ප්‍රාර්ථනා සඵල ප්‍රාප්ත වන්න. ඒ වගේම මේ අයනගේ නමින් මිය පරලෝ යන්නට හේතුණු සියලුම ඥාති වර්ගයාට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම ධම්සභා මණ්ඩපයේ සිටින්නා වූ සෑම සිළු දෙනාටමත්, ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දෙනාටමත් මේ දහම් කුසලය හේතුවෙන් ඒ හැම දෙනාගේම ධර්මාභිලාෂයන් ඉෂ්ට සිද්ධ වේවා, ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා, සියලු යහපත වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ ඒ එංගලන්තේ පදිංචි ගයා මහත්මිය විසින්. එතුමියටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනයත්, කායික මානසික සුවයත්, සත්‍ය අවබෝධයත් මනාව සැලසේවා කියලා අපි පින් දෙනවා අද පොහොව දවසේ. හොඳයි.